ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තිබෙනවා.
ලස්සනේ සභාපතිතුමනි, අද මුදල් පිළිබඳ විවාදයක් ගත්තත් මම අද මගේ අවධානය යොමු කරන්නේ ඊයේ මේ පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා ඊයේ දවසම විපක්ෂය ඉල්ලීමක් කරා මේ විශ්වාසභංග යෝජනාව සඳහා කඩිනම් දිනයක් ලබා දෙන්න කියලා. ඊයේ සභානායකතුමා අග්‍රාමාත්‍යතුමා කිව්වා, ඒ වගේම විපක්ෂ නායකතුමා සියලු දෙනා අතර එකඟතාවයකට ආවා. මේ විශ්වාසභංග යෝජනාව සඳහා අද උදේ පක්ෂ නායක රැස්වීමක් හැදලා කඩිනමින් දිනයක් දෙනවායි කියලා. අපි කඩිනමින් දිනයක් දෙනවායි කියලා ලබන මාසේ 18 වෙනිදාට තමුන්නාස්සලා දින දීලා තියෙනවා. තමුන්නාස්සලා ලබන මාසේ 18 වෙනිදාට දින දීලා තියෙන්නේ. තමුන්නාස්සලා තේරින් කාරක සභාවක් දාලා රිෂාඩ් බදුදින් මහත්තයා සුද්ධ කරලා ඊට පස්සේ විශ්වාසභංග යෝජනාව ගේන්න. ඒ නිසා ගරු සභාපතිතුමනි, අපි ඉතිහාසයේ මේ පාර්ලිමේන්තුවේ විශ්වාසභංග ගේන හැටි දැක්ක තමුන්නාස්සලා. උදේට විශ්වාසභංග ගෙනෙලා දවල්ට සම්මත කරලා ඡන්දය අරගෙන එදා හවස වෙනකොට ඔක්කොම කියලා ඉවරයි. තමුනාස්සලාගේ ඇමතිකම් ටික නැති වෙනකොට, තමුනාස්සලාගේ තනතුරු නැති වෙනකොට තමුනාස්සලාට මේ පාර්ලිමේන්තුවේ වෙන නීතියක්. තමුනාස්සලාගේ දවස් ටිකේ විශ්වාසභංග යෝජනා කීයක් ගෙනවද? තමුනාස්සලා පැය 24ක් ගන්න ගලින් මේ විශ්වාසභංග යෝජනා ගෙනලා සම්මත කරගත්තා. ඇයි? තමන්ගේ ආණ්ඩුව තමන්ගේ ඇමතිකම් ටික නැති වෙන හින්දා. අද මේ වෙනකොට මේ රටේ දැවන්ත අර්බුදයකට මුහුණ දුන්න, මේ රටේ ජීවිත සිය ගාණක් නැති වෙච්ච මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකයට භාජනය වෙලා ඉන්න අමාත්‍යවරයෙක්ගේ පිළිබඳ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඊයේ රිෂාඩ් බදුදින් අමාත්‍යවරයා කිව්වා එතුමාගේ කිසි කෙනෙක් අත්අඩංගුවට අරගෙන නැහැ කියලා. අපි එතුමාට වගකීමකින් කියනවා එන්න විවාදයකට පුළුවන් නම් එතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ඩෙටනර් එක්ක අත්අඩංගුවට ගත්තා. අප අපිට උදාහරණයක්. ඒ විතරක් නෙවෙයි, වනාත විල්ලුවේ අවියායුධ හම්බුනාම ඒ පසුගියදා තමන්ගේ ඇගේ බෝම්බ වදාගෙන මියගිය ඉම්රාන් මහත්මයාගේ පුතා නිදහස් කරන්න එතුමා බලපෑම් කරා. එදා වනාත විල්ලුවේ ඒ අත්අඩංගුවට ගත්ත අයට දඬුවම් දුන්නා නම් එදා හමුදා ප්‍රතිවර්ගයේ පසුගිය ඉරිදා සම්මුඛ පරීක්ෂණේ බලන්න ආරක්ෂක ඇමතිතුමා ඉන්නවා. තමුනාස්සලා බලන්න ඒ වනාත විල්ලුවේ ඒ අවියායුධත් කතරංගොඩ ගත්ත කට්ටියට දැන් නීතිය ක්‍රියාත්මක කරා නම් එදා රිෂාඩ් ඇමතිවරු මැදිහත් නොවුණා නම් මේ ව්‍යසනය මේ රටේ සිද්ධ වෙන්නේ නැහැ සභාපතිතුමනි. ඒ විතරක් නෙමෙයි, හමුදා ප්‍රතිවරයා කිව්වා, හමුදා ප්‍රතිවරයා කිව්වා මට කතා කරා එතුමා කව වුණා මේක බලපෑමක් හැටියට ගන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙමෙයි, මේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගේ පියා පැහැදිලිව රිෂාඩ් බදුදින් අමාත්‍යවරයාගේ සහෝදරයත් එක්ක මේ රටේ සුළු අපණ යන භෝගය හිමියට අසාධාරණයක් වෙච්ච ගම්මිරි සංචාවට සම්බන්ධ වුණා. මේ සියල්ල පිළිබඳ තොරතුරු දිනවා. මේ විශ්වාසභංග යෝජනාවේ අපිට රිෂාඩ් බදුදින් අමාත්‍යවරයාට තිබුණ තව චෝදනා රැසක් අපිට ගේන්න තිබුණා. අපි ඒවා ගෙනාවේ නැහැ. අපි කියන්නේ මේ වගේ අවස්ථාවක රටේ මිනිස්සු බලාගෙන ඉන්නවා. තමුනාස්සලා ගමට ගිහිල්ලා බලන්න, අද ගංගල පෝස්ටර් ගහලා රිෂාඩ්ට ඡන්ද නොදී ගමට එන්න එපා. අද පස්සල් පන්සල් වල කියනවා රිෂාඩ්ට ඡන්ද නොදී පන්සල් එන්න එපා. එවැනි රටයක් මතේ රටේ ගොඩනැගිලා තියෙනවා. මේ වගේ තීරණාත්මක අවස්ථාවක තමුනාසෙලා මේ විශ්වාසභංග යෝජනාව සුමාන ගාන දින ගාන මාසක තමුනාසෙලා කල් දැම්මා. අපි දැක්කා තමුනාසෙලා, අපි දන්නවා තමුනාසෙලා මේක කල් දාන්නේ ඇයි. තමුනාසෙලා අගමැතිතුමා කියනවා සුමාන දෙකෙන් තේරින් කාරක සභාවේ වාර්තාව දෙන්න. තේරින් කාරක සභාවේ වාර්තාව ගෙනෙලා එයාව නිර්දෝෂ කරන්න, රිෂාඩ් බදුදින් ඇමතිවරයා හොදන්න. තමුනාස්සලා මේ වැඩපිළිවෙල කරන්නේ මුලසනේ සභාපතිතුමනි. ඒ නිසා අපි කියන්නේ රිෂාඩ් බදුදින් ඇමතිවරයා නිවැරදි වෙන්න උට අවස්ථාවක් තියෙනවා. ඇයි තමුනාස්සලාට මේ විශ්වාසෙම ගේන්න බැරි? තමුනාස්සලා ඇයි එතුමා පාර්ලිමේන්තු කණ්ඩායමේ ඇවිල්ලා කෑ ගැව්වා කියලා, ආණ්ඩුවෙන් යනවා කිව්වයි කියලා, ආණ්ඩුව වටනවා කිව්වයි කියලා, ආණ්ඩුව රැකගන්න තනතුරු රැකගන්න රටේ ජාතික ආරක්ෂාව පාවා දෙන්නපා. අපි තමුන්නාස්සලාට කියන්නේ ඊයේ අමීර් අලි ඇමතිතුමා කිව්වා මේක සමස්ත මුස්ලිම් ජනතාවට කරන අසාධාරණයක් කියලා නෑ. තමුන්නාස්සලාට වැඩිය අපි මුස්ලිම් ජනතාවත් එක්ක ඉන්නවා. තමුන්නාස්සලා අවුරුදු තුනහමාරක් ආණ්ඩුවට වෙලා කටවහගෙන ඉඳලා, අවුරුදු තුනහමාරක් කිසි වැඩක් කරගන්න බැරි වුණා. දැන් මුස්ලිම් ජනතාවගේ ඡන්දෙ ගන්න තමුන්නාසලා කියනවා මේක මුස්ලිම් ජනතාවට ගෙනාපු දෙයක් කියලා. ඒ නිසා ගරු මුලස්සනේ සභාපතිතුමනි තමුන්නාසලා අර පල්ලියේ කඩු ගෙනාවේ තනකොළ කපන්නද? අර පල්ලියේ කඩු ගෙනාවේ තනකොළ කපන්නද? ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි අපි ඔබතුමාට කියන්න ඕනේ මේක මේ මුස්ලිම් ජනතාවට ගෙනාවයි කියලා. තමුන්නාසලා මේ මුස්ලිම් ජනතාව ගොනු කරගන්න හදනවා. තමුන්නාසලාගෙන් අයත් වෙච්ච මුස්ලිම් ජනතාව තමුන්නාසලා ගොනු කරගන්න
හදනවා. මම බාධා කරන්න එපා.
තමුන්නාසේ මතක තියාගන්න. තමුන්නාසලා මේ කෑ ගැහුවයි කියලා. තමුන්නාසලා ජාතිවාදය මෙතන ඇදලා. තමුන්නාසලා වගේ මිනිස්සු තමයි හිරේ දාන්න ඕනේ. තමුන්නාසලා වගේ මිනිස්සු තමයි හිරේ දාන්න ඕනේ. තමුන්නාසලා වගේ මිනිස්සු තමයි අන්තවාදියෝ. මුස්ලිම් ජනතාවත් එක්ක නෙවෙයි මේ ගැටුම තියන්නේ මුස්ලිම් ජනතාවත් එක්ක නෙවෙයි
මන්ත්‍රීතුමා කරුණාකරලා වාඩි වෙන්න මේ නෑ ඔබතුමාට මේ කාලේ එතුමාගේ කාලය කරුණාකරලා
සභාපතිතුමනි මුස්ලිම් ජනතාව මේකට සම්බන්ධ නැහැ. අපි පැහැදිලිව කියනවා මුස්ලිම් ජනතාව මේකට සම්බන්ධ නැහැ.
මාරුපන්තුතුමා අමෙතුතුමා කියන්න.
ඒක පොයින්ට් එක කියන්න මොකද්ද පොයින්ට් එක කියලා?
මෙතුමා අද ඔබතුමා උදේ පාන්දරම කිව්වා මෙහෙන් 18 වෙනිදා
ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි. ගරු මහින්දානන්ද අලුත්ගමගේ මෙතුමා කතා කරන්න.
හිටගන්න. දැන් දුන්න ඇති හොඳටම හිට.
ඡන්ද 22000ක් ගත්ත. ඡන්ද 22000යි ප්‍රාදේශීය සභාවකට ගන්න බැරි ඡන්ද. ඡන්ද 22000ක් ගත්ත කතා කරනවා මෙතන. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි අපි පැහැදිලිව ඔබතුමාට කියනවා සමස්ත මුස්ලිම් ජනතාව ආරක්ෂා කරන්න නම් සමස්ත මුස්ලිම් ජනතාවගේ ඡන්ද ආරක්ෂා කරගන්න ඕනේ නම් අපි තමුන්නාසලාට කියනවා
වක්කුඹර මන්ත්‍රීතුමා කරුණාකරලා බාධා කරන්න එපා.
මුලස්සනේ සභාපතිතුමනි
අපි ජානක වක්කුඹර මන්ත්‍රීතුමා
අපිට මුස්ලිම් ජනතාවට අපි කරු කරනවා
අපි නියෝජ්‍යමත්තුමා කරුණාකරලා බාධා කරන්න එපා.
අපි මේ චෝදනාව හකීම් මැමතුමාට එල්ල කරන්නේ නැහැ. අපි මේ චෝදනාව අපේ එක්සත් ජාතික පක්ෂයටම මහලේකම්තුමාට අල්ලන්නේ නැහැ. අපි එක්සත් ජාතික පක්ෂේ මාසකට පඩි ගන්න මන්ත්‍රී මේ
ගරු නියෝජ්‍යමත්තුමා මාරුපැත්තුමා
පඩියක් ගෙවනවා.
කරුණාකරලා වාඩි වෙන්න එතුමාගේ කතාව කරගෙන යන්න.
අර ඉම්රාන්ගේ මේ තමයි ඉම්රාන්ගේ එනිසා බොරුවට කෑ ගහන්න එපා. නිකම් මේ ජාතිවාදය අදින්න එපා. තමුන්නාස්සලා තමයි මේ රටේ ජාතිවාදය අන්තවාදය හදන්නේ. උතෙන්ඩ ගෙනියන්න එපා මන්ත්‍රීතුමා. උතෙන්ඩ ගෙනියන්න එපා. තමුන්නාස්සලා උතෙන්ඩ ගෙනියන්න එපා. එනිසා
මුලස්සගේ
සභාපතිතුමනි එනිසා අපි කියනවා
මේ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා කරුණාකරලා ඉඳගන්න.
යෝජනාව මේ විශ්වාසභංගය
යෝජනාව ඉඳගන්න කරුණාකරලා
ගෙනියන්න එපා. මේ විශ්වාසභංගය යෝජනාව 18 වෙනිදා වෙනතෙක් ගෙනියන්න එපා. රිෂාඩ් බද්දුදීන් නැමතිවරයාට ඔහුට විරුද්ධව තියෙන චෝදනා මේ පාර්ලිමේන්තුවේ කතා කරලා මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා මේක විභාග ගන්න පුළුවන්.
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මෙතුමා ඔබතුමාට විනාඩි 2යි තිබෙන කාලය.
ඒ නිසා මම නැවතත් කියනවා මුලස්සනේ සභාපතිතුමනි මේ කෑ ගැහුවා කියලා මේ මුස්ලිම් මන්ත්‍රීතුමාලා කෑ ගැහුවයි කියලා තමුන්නාසලා ඔය කෑ ගහන එකෙන් මේක තව වැඩි වෙනවා මන්ත්‍රීතුමා මතක තියාගන්න. මේක තව ඇවිස්සෙන ඕක කරන්න එපා මන්ත්‍රීතුමා. ඕක ඔතෙන් ගෙනියන්න එපා. අපි ඔබතුමා නෑ මන්ත්‍රීතුමා ඔබතුමාලට දැනෙන්නේ නෑ මන්ත්‍රීතුමා ඔය තැනට ගෙනියන්න එපා. මේ රට ඔතෙන් ගෙනියන්න එපා. අපි ඔබතුමාලට බොහොම ගෞරවයෙන් කියනවා අහිංසක මුස්ලිම් ජනතාව වෙනුවෙන් මේ රට ඔතෙන් ගෙනියන්න එපා. තමුන්නාසලා ඔය විදියට කතා කරොත් අහිංසක මුස්ලිම් ජනතාවයි මේකේ ප්‍රතිඵල දෙන්න ගෙනියන්න එපා. තමුන්නාසලා තමුන්නාසගේ කතාව ගැන මම කනගාටු වෙනවා. ඔබතුමාට විරුද්ධව චෝදනාවක් තියෙනවා නම් ඒක බය නැතුව ඔප්පු කරන්න. අපිට විරුද්ධව චෝදනා තිබ්බා අපි නඩු දැම්මා. අපි උසාවියට යනවා. අපි ඒවට මූණ දෙනවා. ඇයි රිෂාඩ් බදුදීන් නැමතිවරයා තමුන්නාසේ රිෂාඩ් බදුදීන් නැමතිවරයා ගැන ඔච්චර කතා කරනවා? හවුද? එතකොට හකීම් කවුද? එතකොට හකීම් සිංහලද? ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි
ඔබතුමාගේ කාලය අවසන් වෙනවා විනාඩියයි තව
තියෙනවා.
රිෂාඩ් බදුදීන්
නැමතිවරයා මාසකට ලක්ෂ පහ ගානේ පරිදෙන മന്ത്രിවරු ටිකක් ඉන්නවා. මාසකට ලක්ෂ 5යි. සතොසේ සීනි වලින් කොමිෂන් ගහලා අර ඒ පඩියට ලක්ෂ 5යි පඩිය. ඒ ලක්ෂ 5ේ පඩියට කතා කරන മന്ത്രിවරු ඉන්නවා. ඒ නිසා ගම්මිරිස් ආනයනය කරන മന്ത്രിවරු ඉන්නවා. ඒ නිසා තමුන්නාසලා උදේ ඉඳලා පල්ලියට ගිහිල්ලා මෙහෙම කරන්න එපා. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි අපි ඔබතුමාට කියන්නේ මේ විශ්වාසභංග යෝජනාව කල් දෙබීම වැරදි.
මේ മന്ത്രിතුමා කාලය අවසන්යි.
කරුණාකර සභාපතිතුමනි. ඒ නිසා අපි කියාගෙන ආවේ අපි කියාගෙන ආවේ මේක සමස්ත මුස්ලිම් ජනතාවට කරපු දෙයක් නෙවෙයි. මුස්ලිම් ජනතාව තමුන්නාසලට වැඩි අපිත් එක්ක සම්බන්ධයි. මේක මුස්ලිම් ජනතාවට කරපු අසාධාරණයක් නෙවෙයි. මුස්ලිම් ජනතාව ආරක්ෂා කරන්න කෙනාපු දෙයක්. ඒ නිසා මුස්ලිම් ජනතාවට අසාධාරණයක් වෙන්න කිසිසේත් අපිට දෙන්නේ නැහැ. අපි කියන්නේ රවුෆ් හකීම් ඇමතුමා එනවා. අන්න දැන් හකීම් ඇමතුමා මෙතුමා කියනවා මේ රටේ ඉන්න එකම මුස්ලිම් නායකයා රිෂාඩ් විතරලු. වෙන මුස්ලිම් නායකයෙක්
නැහැ. කරුණාකරලා
මේ රටේ ඉන්න එකම
කරුණාකරලා අලුත් ගමගේ මැතුමා කතාව අවසන් කරන්න.
නායකයෙක් නෙවෙයිලු. තමුන්නාසේ
ගෞරවනීය
මුස්ලිම්
නායකයෙක් ගරු අලුත් ගමගේ මැතුමා කතාව අවසන් කරන්න.
ගරු කරනවා.
ඔබතුමාට විනාඩි ගානක් වැඩියෙන් දීලා තියෙනවා.
මුස්ලිම් නායකයෙක් එතුමා මහනුවර දිස්ත්‍රික්කයේ ලක්ෂ ගණන් ඡන්ද ගත්ත අර වගේ ඡන්ද 20000ක් ගත්ත නෙවෙයි. බොහොම වැදගත් ඡන්ද ගත්ත මේ මාසේ පඩියට කෑ ගහන නෙවෙයි. ඒ නිසා මේ ගම්මිරි සොරකම් කරපු මිනිස්සු
නෙවෙයි. අවසන් කරන්න.
ඒ නිසා
අවසන් කරන්න.
ඔතල මේ ඩෙන්ටි කාඩ් හොරකම් කරපු මිනිස්සු නෙවෙයි.
කතාව අවසන් කරන්න ගරු ඇමතුමා.
වගේ ගෞරවනීය මුස්ලිම් ඇමතිවරු ඉන්නවා. ඒ වගේම කබීර් රෂීම් ඇමතුමා වගේ ගෞරවනීය මුස්ලිම්
ගරු අජිත් මාන්නපෙරුම් ඇමතුමා ඔබතුමාට විනාඩි 7ක පමණ කාලයක් තියෙන බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ගරු අජිත් මාන්නපෙරුම් ඇමතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තිබෙනවා.
ස්තුති වෙනවා මූලාසනිරුද්ධ කරු മന്ത്രിතුමනි. ඇත්තටම අම් මේ අවස්ථාවේ අපි දන්නවා වැදගත් මුදල් පනතක් තමයි අද මේ සභාවේ අනුමැතිර ඔව් සභාවට සභාවගේ අනුමැතිර ලැබිලා තියෙන්නේ. නමුත් අද
අරු මන්ත්‍රීතුමාලා කරුණාකරලා නිස්සද්ද වෙන්න සභාව ගෙනියන්න ඔබතුමාලා කතා කරා. නෑ ඔබතුමාලා කතා අවසන් වුණාට පස්සේ කතා කරන්න අවශ්‍ය නෑනේ.
ඔව් අද
ඕඩර් ප්ලීස් ඕඩර් ප්ලීස් ගරු නියෝජ්‍ය කතානායකතුමා මූලාසනේ
ඔබතුමා කතා කරන්න ගරු මාන්නපෙර මන්තුමා ඔබතුමා ආඩින කරුණා කළා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද විදේශ විනිමය පනත 2017 අංක 12 පනතේ 7 වෙනි වගන්තියේ අදාළව ප්‍රාග්ධන ගනුදෙනු සම්බන්ධව නියෝග නිකුත් කිරීම සඳහා ඒ සඳහා අදාළ සභාවේ අනුමැතිය ලබා ගැනීම සඳහා වැදගත් මූල්‍ය පනතක් තමයි අද ඉදිරිපත් කරලා තියෙන්නේ. මීට පෙර විනිමය පාලන අධිකාරිවරයෙකුට පවරන ලද බලතල වර්තමාන මුදල් අමාත්‍යවරයාට පවරන අවස්ථාව ඒ සඳහා සභාව අනුමැතිය ගන්නකොට. හැබැයි මෙතෙන්දී අර වෙනදා වගේම වැඩි අර්ථකථන දෙන්න පුළුවන් මේ මුදල් අමාත්‍යවරයාගේ බලතල යටද කියලා කිව්වට ඒක මුදල් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා ඊට පස්සේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමට යටත්ව තමයි මුදල් අමාත්‍යවරයාට විශේෂයෙන්ම කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේදී මෙම සවරින් බොන්ඩ්ස් නැත්නම් ස්වරියුත් බැඳුම් කර අනේවාසික ආයෝජනයක් වෙලා තියෙනවා නම් විවිධ නීති ලිහිල් කරලා තියෙනවා ඒ විදේශිකයට තව දුරටත් මේ රටේ ආයෝජනය කරන්න පුළුවන් විදිහට යම් සහන ලබලා තිනවා 50%ක් ලේසියෙන්ම ආයෝජනය කරන්න පුළුවන් විදිහට මේ රට තුල. මොකද අපි දන්නවා මේ රටේ විශේෂයෙන්ම විදේශ ආයෝජන අපිට අවශ්‍ය වෙලා තියෙන වෙලාවක් තියෙන්නේ. කොහොම වුණත් ඒ වගේම එහිදීත් ඉතේමත්ව විනිවිද භාවයක් තුල තමයි මේ ආයෝජන කළ හැකි වෙන්නේ. ඒ හින්දා බලපත්‍ර ලාභී වාණිජ බැංකුවකින් ඉන්වර්ඩ් ඉන්වෙස්ට්මන්ට් account හරහා තමයි මේ ආයෝජන කරන්නත් මේ මුදල් ප්‍රේෂණය කිරීම සඳහාත් මේ නියෝගය නිකුත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි දකිනවා මෙතෙක් කල් අද අපි ත්‍රස්තවාදී ගැන කතා කරනවා වගේ මේ වගේම ප්‍රශ්නයක් තමයි මූල්‍ය ණය අරගෙන බැඳුම් කර සිද්ධීන් වලට මේ රට මුලා වෙලා වංචා කරලා මේ රටේ ජාතික මුදල් නැති කරපු එකට අපිට ඉතිහාසයක් තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා ජනාධිපති කොමිෂන් තුලින් කිව්වා 2008 ඉඳන් මහා බැංකුව කොල්ල කාලා තිනා මේ විදිහටම මේවා වහගෙන මාධ්‍යවේදියෙක් මේවා පළ කරා නම් ඒ මාධ්‍යවේදියාට වෙඩි තියලා මරලා එහෙම නැත්නම් මාධ්‍ය ආයතනයකින් මේක පහද කරා නම් ඒ මාධ්‍ය ආයතනයට බෝම්බ ගහලා ගිනි තියලා මේ කටවල් බැඳලා මාධ්‍ය අත් බැඳගෙන තමයි එදා ඉඳන් බැඳුම් කර සිද්ධි මහා බැංකු මංකොල්ල කෑම් සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් වර්තමාන රජයේ බලයට ආවහම තිබිචි තොරතුරු දැනගැනීමේ පනත වගේ පනත් නිර්මාණය කරලා රාජ්‍ය නිලධාරියාට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් හැකියාව නිර්මාණය කරලා ස්වාධීන කොමිෂන් සභාව හරි ගැස්සුවාම මේ කොහේ හරි වංචා දූෂණ සිද්ධ වෙනවා නම් අපේ එන්න පටන් ගන්නවා. ඒ පෙනීම තුළ තමයි 2015 දී අවසාන වශයෙන් බැංකු මංකොල්ලයක් සිදු වුණා කියන එක තේරුම් අරන් ඒ වගේම කමිටු වගේ කමිටු සඳහා ඒවල විමර්ශනයට භාජනය වෙලා පාර්ලිමේන්තුවේ වාද විවාද වෙලා අපිට මේක රටට හෙළිදරව් කරන්න පුළුවන්කම ලැබුණේ. සමහරලාට හිතනවා ඇති 2015 මහා බැංකු බැඳුම් කරේ හෙළිදරව් කිරීම නිසා අපි අපවාදයට ලක් වුණා අපේ රජයේ. නමුත් අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මේ රටේ ජාතික ධනය නැතිවීම වැළැක්වීම වෙනුවෙන් ඒ අපවාදයට ලක් වෙමින් උනත් කෝප් කමිටු විපක්ෂයට බාර දීලා පාර්ලිමේන්තුව ගෙනල්ලා මේක වාද විවාද කරලා ඒ විනිවිද පේන විදිහට විවිධ තොරතුරු දැනගෙන පනත්ගේ පනත් ඇති කරලා කටයුතු කිරීම තුළ මොන අපවාද අපි ලැබුවත් අපි මහා බැංකු බැඳුම් කරපු නිසා 2008 ඉඳන් තිබිච්ච හොරකම 2015 වෙනකොට අපිට නවත්තන්න පුළුවන් හැකියාව ලැබුණා. ඒක වර්තමානයේ වෙනකොට අපිට දෑත් පිරිසුදුයි කියලා කියන්න පුළුවන්කම ලැබුණා. ඒ ගැන හොයලා බලන්න පුළුවන්කම ලැබුණා. කොහොම වුණත් අපි දන්නවා අද වුණත් බැලුවොත් දැන් ඒ අවාසනාවන්ත සිද්ධිය සිදු වෙලා ගරු නියෝජ්‍ය කතානායක තිමනි දින 30ක් ඉක්මවලා තියෙනවා. වර්තමා ඒක අපේ විශේෂයෙන්ම මම මෙතෙන්දී නැවතත් ස්තුතිවන්ත වෙනවා කාඩිනල් තුමාට. එතුමා මේ රටේ කුපිත වෙච්ච ජනතාව සංසුන් කරලා ඒ අයට වෛරය දිනන්න පුළුවන් මෛත්‍රියම් කියන බව පෙන්වලා දීලා දීපු නිසා අපිට මේ රට සංසුන් කරගෙන පහුගිය දින සති දෙක තුන ඇතුළත වෙනකොට මේ ත්‍රස්තවාදී පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා විතරක් නෙමෙයි ත්‍රස්තවාදී ක්‍රියා සඳහා කරපු සැලසුම් සියල්ල හෙළි කරගන්නත් ඒ සඳහා ගෙනාපු ආයුධ ඒ සඳහා ගෙනාපු වෙඩිබේත් ඒ සඳහා ගෙනාපු බෝම්බ මේ සියල්ලම අපිට අත්අඩංගුවට අරගෙන රටට සහතිකයක් දෙන්න පුළුවන්කම ලැබුණා. හමුදාපතිවරට කියන්න පුළුවන්කම ලැබුණා බය වෙන්න එපා ආරක්ෂාව ස්ථිරයි යන්න දරුවන් ඉස්කෝලේට කවුරු කට කතා කිව්වත් බය වෙන්න එපා මමයි මේක කියන්නේ කියලා කියන්න පුළුවන්කම ආරක්ෂක හමුදාපතිතුමාට අවස්ථාව ලැබුණා.
මුදමාතා විනාඩියක්
තියෙනවා. ඔව් එතෙන්දී අපි සතුටු වෙනවා. නමුත් වර්තමානයේ දිහා බැලුවොත් එහෙම දැන් මේක විපක්ෂයට දිරවන්නේ නැහැ. විපක්ෂයේ එක පැත්තකින් අපේ ඇමතිවරයෙකුට විසාද් ඇමතිතුමාට විශ්වාසභංග යෝජනාවක් ගේනවා. විසාද් ඇමතිතුමා නෙමෙයි ඕනෑම ඇමතිවරයෙකුට විශ්වාසභංග යෝජනාවක් ගේනවට ප්‍රශ්නයක් නැහැ. ඒක අපි එපා කියන්නේ ඒක විපක්ෂයේ අයිතියක්. හැබැයි අරමුණක් තියෙන්න ඕනේ. නමුත් එක පැත්තකින් විපක්ෂ විශ්වාසභංග යෝජනාව ගේනකොට පාර්ලිමේන්තුවට විපක්ෂ නායකවරයා රැයට කෝල් කරලා ඇමතිවරයාගෙන් අහනවා එන්න අපේ පැත්තට ඕක බේරලා දෙන්න කියලා. මේක රෑ ඩැනියල් අර දවල් මිගෙල් කතාවක් මේක තියෙන්නේ. විපක්ෂ නායකවරයා අස්සම් කළේ නැහැ. ගෝලය ලව්ව අස්සම් කරෝලා විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කරලා විපක්ෂ නායකවරයා රැයට බදියුද්දීන් ඇමතිතුමාට කතා කරලා කියනවා එන්න අපේ පැත්තට අපිව බේරගන්නම් කියලා. ඒ තරම් නිඳිත විදියට මේ අවස්ථාව බල අරගලයකට යොදාගෙන තියෙනවා. බල අරගලයට කරලා ආණ්ඩු බලය ගන්න කෑදරකමට මේ රටේ ඉදිරි ගමන නවත්තන්න කටයුතු කිරීම නිඳිත දෙයක්. අද වෙනකොට දරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ලංකාවේ තියෙන හැම ව්‍යාපාර සංගම් වලටම ලියුම් යවලා තියෙනවා මේ විශ්වාසභංග යෝජනාවගෙන කටයුතු කරලා විෂාද් ඇමතිවරයාට විරුද්ධව කටයුතු කරන්න ඒ සඳහා නගරවල පෙළපාලි තියන්න නගරවල උද්ඝෝෂණ කරන්න කියලා අද නිර්නාමික ලියුම් ලංකාවේ හැම වෙලෙ සංගමයකට යවලා තියෙනවා. ගම්පහට ඊයේ පෙරේද යවලා තිබ්බා. ඉතින් ඒ හින්දා මම කියනවා මම කරුණාකර කියනවා විෂාද් නෙමෙයි ඕනෑම ඇමතිවරයෙක් ඉන්නවනම් වංචා කරා නම් දූෂණය කරා නම් ත්‍රස්තවාදයට උදව් කළා නම් ඒ අය පළවා හැරිය යුතුයි ඒ අය නෙරපිය යුතුයි. අපිත් ආණ්ඩුවද විපක්ෂද කියලා බලන්නේ නැතුව අත් දෙකම උස්සලා ඒකට සහයෝගය දෙනවා. ඒකේ දෙකක් නැහැ. හැබැයි මේ විපක්ෂය කරන්නේ මොකද්ද? විපක්ෂ නායකයා අස්සම් කරලා විශ්වාසභංග යෝජනාව මොකද්ද? මේ පොඩි පැටව දාලා
අස්සම් කරලා
ඕඩර් පේස්
ඔබතුමාගේ විශ්වාස මේ
සමහර ඒ හින්දා
මම පොයින්ට් වෝඩ් එක කියන්නේ ගරු සොයිසමන්තමා
ගරු නියෝජක කතානායකතුමනි ඉතාම ද්වේෂ සහගතව සහ ඉතාම අසත්‍යාකාරයට ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා අජිත් මාණ්ඩලමැතිතුමා කරුණ ඉදිරිපත් කරනවා විපක්ෂ නායකතුමා විසින් රිෂාඩ් බද්දුරින්ද අමාත්‍යතුමා මේ පැත්තෙන් බේර ගන්න කිව්වයි කියලා අපි ඉතා පැහැදිලිව
කියනවා
එවැනි එවැනි කිසිදීමෙන් කියනවා කිව්වා වගකීමෙන් කියනවා කිව්වා රිෂාඩ් දැවතුරේක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා විපක්ෂ නායකවරයා කතා කරලා මට එන්න අපේ පැත්තට කියලා එහෙනම් ඇයි අස්සම් කරන්න බැරි ඇයි අස්සම් කරන්න බැරි ඇයි ඒ විශ්වාස බන්දෝජට අස්සම් කරන්න බැරි. අයි නාමල් රාජපක්ෂට අස්සම් කරන්න බැරි.
ගරු ඇමතුමා
පොඩි පැටවු දාලා අස්සම් කරනවා ලොක්ක අතවරනවා.
ගරු ඇමතුමා කරුණාකර අවසන් කරන්න.
පොඩි පැටවු දාලා අස්සම් කරනවා. දවල් මිගෙල් රෑ ඩැනියෙල් කතාවක්
කියන්නේ.
ඒකින්න මම කියනවා මේ රටේ ජනතාව කුපිත කරන්න එපා. ජනතාව බෙදන්න එපා. අද අපිට මඩ කලපුවේ මන්නාරමේ
කුලතිව්වල
මුස්ලිම් ජනතාවගේ සහයෝගය ලැබිය තියෙනවා. මේවා මේ මුස්ලිම් ජනතාවගේ සහයෝගය ලැබලදීනවා මේ තස්ත්‍යයන් මර්ධනය කරන්න මේ තස්ත්‍යයන් අල්ලගන්න ඔබතුමාට දැන් ඊරිසියයි
අවසන් කරන්න කරු ඇමතුමා
බලාකප්පල් වෙයි කියලා බලන් හිටියේ කඩක්කප්පල් වෙයි කියලා අද ඔබතුමාලා මුළු මුස්ලිම් සමාජයේම සත්‍යවාදී කොට දාලා සතුටු වෙන්න බලනවා මුළු මුස්ලිම්
සමාජයේම
සත්‍යවාදී කොට දාලා අද ඔබතුමාලා සතුටු වෙන්න හනවා ඒකට ගහපු තුරුම්පුවක් තමයි මේක
කරු ඇමතුමා අවසන් කරන්න
නමුත් මම ස්තුතිවන්ත වෙනවා ගරු අග්‍රාමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා ගරු කතානායකතුමාට ස්තුතිවන්ත වෙනවා මේ කිව්වත් අපි දැනගත්තත් මේක දේශපාලන කුමන්ත්‍රණයක් කියලා අපි තේරීම් කමිටුවක් හැදුවා තේරීම් කමිටුවක් හදලා පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරු එක්කව ගන්නවා කවුද
ඇමතුමා
සම්බන්ධ කවුද මහමතිවරයා ත්‍රස්තවාදයට සම්බන්ධ කවුද මන්ත්‍රීවරයා ත්‍රස්තවාදයට සම්බන්ධ ගෙනල්ලා සති දෙකකින් මේ පාර්ලිමේන්තුවේ හෙලි කරන්න ඕනේ කියලා
බොහොම සෝදේ
අපි
බොහොම සෝදේ අවසන් කරන්න
මිනිසුන් අතරෙන් උඩ දැම්මත් වැරදි කරන මිනිසුන් අතට ගත්තත් නිවැරදි මිනිසුන්ට අත උස්සන්න දෙන්නේ නැහැ. ඒකින්ද ඕගලන්ගේ වමනාව
අවසන් කරන්න.
ඕගලන්ගේ වමනාව තියෙන්නේ මොකටද? මේ බෙතස්තවාදියලන දැන් දැක්කේ නැද්ද?
ගරු ඇමතුමා කරුණාකර අවසන් කරන්න.
රාජපක්ෂ කැලේ දීලා අපි දීලාද? නමුත් අත දික්කලේ අද?
අවසන් කරන්න. බොහොම ශෝදී අවසන් කරන්න
2013 බැසිල් රාජපක්ෂයි ගස්තික කපන්න අනුමැතිය දුන්නේ අක්කර 2000ක් දීලා තියෙනවා බැසිල් රාජපක්ෂ කැලේ සුද්ධ කරන්න
අවසන් කරන්න
එදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ලේකම් කමිටුවේ සභාපති
කරේ ඕඩර් ප්ලීස්
රාජ්‍යමතිවරයා කියන්නේ
ඕඩර් ප්ලීස් ඔබතුම අවසන් කරන්න
පරිසර රාජ්‍යමතිවරයා වගේ නමුත් එදා ගස්තික කප්පෝලා එදා කැලේ කපලා කොට දීලා තියෙන කීයද කියුබික් මීටර් 12.5යි දේව සංස්ථාවට කොට දීලා තියෙන ගස් එක කපලා අක්කර 2000ක ගස් කපලා
අවසාන මොහොම ශෝතේ අවසාන කරන්න
කට්ටිය ගස් ඇදගත්තා කැලේ කැපුවා මේ අන්න එතකොට මීක් නෑ බලු පැටව වගේ හිටියා ගස් එක කපනකොට කැලේ දා 2014
ගරු ඇමතුමා කරුණාකර අවසාන කරන්න
ආණ්ඩුවේ තියෙන යහපාලනේ පාවිච්චි කරලා ආණ්ඩුවේ තියෙන විනීතභාවය පාවිච්චි කරලා ආණ්ඩුවේ තියෙන මාධ්‍ය නිදහස පාවිච්චි කරලා අපිට 2015 පස්සේ ඇඟිලි දික් කරනවා දැන් චර්යා විශ්වවිද්‍යාලයට අනුමැතිය දුන්නේ කවුද කවද්ද එදා දුන්නේ එදා චර්යා විශ්වවිද්‍යාලයට අනුමැතිය
දෙනකොට මම කරුණාකර අවසන් කරන්න
ඒ ඉතල මේ මන්ත්‍රීතුමාලා ටික විපාක
අවසන් කරන්න
ඉඳලා ඊට පස්සේ අද දැන් ආණ්ඩුව ආවට පස්සේ චර්යා විශ්වවිද්‍යාලය ගැන කතා කරනවා
බොහොම ශෝකේ අවසන් කරන්න දැන්
සයිටම් එකට අනුමැතිය දුන්නේ කවුද? සයිටම් එකද? එතකොට ශිෂ්‍යත්ව දුන්නා ළමයින්ට සයිටම් එකේ වෛද්‍ය උපාධිය ගන්න. එතකොට සද්ද නැතුව ඉඳලා අද වෙනකොට කතා කරනවා විපක්ෂේ කරන්නේ විපක්ෂෙන් මැරිලා උපදුනා වගේ කරන්නේ. මේ රටේ කණහාටිච්ච කුණුකන්ද හැදුවේ කවුද? මීතර මුල්ල කුණුකන්ද හැදුවේ කවුද? එදා කුණුකන්ද හදලා කඩාවැටුණා මේක අපේ යකට කඩාවැටෙන්න දානවා. අද අපි
මේක අවසන් කරන්න කරමු එමෙතුමා.
කවුද? ජමාත්
අවසන් කරන්න.
කවුද? කවුද ජමාත් සංවිධානය හැදුවේ?
ගරු ඇමතුමා කරුණාකර අවසන් කරන්න.
අපිද? අද ඒක හදලා කිරිපෝලා නායක බවටපත් කරලා ඊට පස්සේ දෂ්ට කරන්නේට අපි වල්ලනවා. කිරිපෙව්වේ කවුද? මම කියනවා විශේෂයෙන් මම කියනවා ඔයගේ ඈ සහරහන්ට කවුද? සල්ලි දුන්නේ බඩු දුන්නේ කවුද? හිස්බුල්ලාව ශක්තිමත් කළේ කවුද?
හිස්බුල්ලාව
ශක්තිමත් කළේ කවුද? අද ඇඟිල්ල දික් කරනවා. අද යන කරනවා. ඔය ඇඟිල්ල දික් කරන මට තියාගෙන එක ඇඟිල්ලක් අපිට දික් කරනවනේ. ඇඟිලි තුනක් තමුන්ගේ පැත්තට දික් වෙලා
තියෙනවා. හරි බොහොම සෝදේ.
මතක
තියාගන්න. බොහොම සෝදේ.
ඇඟිලි තුනක් දික් කරලා
තමුන්ගේ
පැත්තට කියලා මතක තියාගන්න.
බොහොම සෝදේ.
මම කියනවා.
ඕඩර් ප්ලීස්.
විනාඩියක් දෙන්න විනාඩියක්.
විනාඩියක්.
අවසානේ. මම කියනවා කර අපි බොහොම දුක් විඳලා බැනුන් අහලා විනිවිද භාවය ඇති කරලා අනපනත් ගෙනල්ලා මේ රට ගොඩනගන්න හදනකොට කකුලෙන් අදින්න එපා කකුලෙන් අදින්න එපා යථාර්ථයේ තේරුම් අරගෙන කටයුතු
අවසන් කරන්න
යථාර්ථයේ තේරුම් අරගෙන කටයුතු කරන්න කියලා
අවසන් කරන්න
ඒ හින්දා බොරුවට මිනිස්සු කුපිත කරවලා පුළුව බොරුව බොරුවට මිනිස්සු කුපිත
කරවලා ගරු ඇමතුමා කරුණාකර අවසන් කරන්න
මිනිස්සු පිලිගන්න නැති වෙනකොට ඉස්කෝලේ සුරක්ෂිතයි කියලා පිලිගන්නකොට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ
ලබන්නේ ප්‍රේස්
විහිළුවක් මහින්ද රාජපක්ෂ ලබන්නේ
අයිටම් 1 ඕනර් ප්‍රේස් අයිටම් 1
ප්‍රතිමත් කරලා තියෙන පාස
හවුස් ඔෆ් ග්‍රේස් අයිටම් 1 හවුස් ඔෆ් ග්‍රේස්
අයිම අයිටම් 1
හවුස් ඔෆ් ග්‍රේස් අයිටම් 2 හවුස් ඔෆ් ග්‍රේස් අයිටම් 3 හවුස් ඔෆ් ග්‍රේස් Item 4 house of grace.
Aye.
Item 5 house of grace.
Aye.
Item 6 house of grace.
Aye.
Item 7 house of grace.
Aye.
Item 8 house of grace.
Aye.
Item 9 house of grace.
Aye.
A gentleman, honorable leader of the house.
Parliament hetu de 10 bar vantik.
Garu Biman Ratnayake mantumage sabhava kal thabime yojanawa.
Garu niyojya kathanayaka thumani. අද දින සභාව කල්තබන අවස්ථාවේ ඉදිරිපත් කරන ලබන යෝජනාව ලෝක බලවතුන් අතර පවතින වෙළෙඳ යුද හා දේශපාලන තරගය නිසාත් 2019 අප්‍රේල් මාස 21 වෙනි දින සිදු වූ ප්‍රහාරය නිසාත් රට තුළ ඇති වූ අනාරක්ෂිත තත්ත්වයත් එම ප්‍රහාරය ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සමගති සම්බන්ධතාවයත් යොදා ගනිමින් හා උවා දක්වමින් අප රටේ සෛරීත්වයට හා මහජන ආරක්ෂාවට දීර්ඝකාලීනව හානි විය හැකි මට්ටමින් යම් යම් විදේශ රාජ්‍යයන් හා සමහර ජාත්‍යන්තර ආයතන රටතුල ක්‍රියාත්මක වන බවට දැනට විවිධ පාර්ශ්වයන් මගින් හෙළිදරව් කර තිබේ. රටේ සෛරීත්වයට හා මහජන ආරක්ෂාවට හානිකර විය හැකි රටේ අභ්‍යන්තර කටයුතුවට මැදිහත් වීමට ඉඩකඩ නිර්මාණය කරන ගිවිසුම් හා එකඟතාවයන්ට විදේශ රටවල් හා ආයතන සමග නොපැමිණිය යුතු බවත් අප්‍රේල් 21 වන දින ප්‍රහාරයට පෙරහා පසු එසේ එළඹ ඇති ගිවිසුම් එකඟතාවයන් පිළිබඳ සියලුම කරුණු පාර්ලිමේන්තුවට ආණ්ඩුව මගින් ඉදිරිපත් කළ යුතු බවත් මෙම පාර්ලිමේන්තුව යෝජනා කර සිටී. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රථමයෙන්ම මේ අප්‍රේල් 21 ඒ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ කතා කරන නිසා මා ප්‍රථමයෙන්ම එයින් ජීවිතහානි වූ අපේ රටේ වෙනත් රටවල්ලා ජනතාවටත් ඒ වගේම එයින් විවිධාකාර පීඩාවන්ට ලක් වෙච්ච තුවාල වෙච්ච තමන්ගේ අම්මලා තාත්තලා දරුවන් දැරියන් නැති වෙච්ච සියලුම ජනතාවට අපේ හදයාංගම කනගාටු ප්‍රකාශ කරන්න කැමැති. ඒ වගේම අපේ මේ ආදරණීය මාතෘභූමිය නැවත වතාවක් ඉතාමත්ම දුක්ඛිත ඉතාමත්ම දුෂ්කර වකවානුවකට නැවත වතාවක් ඇදවැට්ටවීම සම්බන්ධවත් අපි ඉතාමත්ම කනගාටු වෙනවා. ඒ වගේම අප විසින් ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංගයේ සඳහන් කළ තිබෙන පරිදි මේ අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරය වලක්වා ගැනීමට ඇතිතරම් ඉඩකඩ රට ජනාධිපතිවරයාට තිබියදී ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයාට තිබියදී අගමැතිවරයාට තිබියදී කැබිනට් මණ්ඩලයට තිබියදී ආරක්ෂක ප්‍රධානීන්ට තිබියදී ඒ වලක්වා නොගෙන මේ මහා විශාල ජීවිත හානියට වගකීමක් මේ ආණ්ඩුව ගත යුතුයි කියන එකත් ඒ සමහර ආරක්ෂක ප්‍රධානීන් ගත යුතුයි කියන එකත් ඒ වගේ මේ ප්‍රහාරයටත් වඩා අපි රටක් වශයෙන් අන්ත පහළ මට්ටමට වට්ටලා ඒ වගේම හැම පැත්තකම අන්ත ජාතිවාදය රටේ මුදුනටම ගේන්න මේක ඉඩහැරීම පිළිබඳව ඒ දේශපාලන පාපය මං හිතනවා මේ ආණ්ඩුවට කවදාවත් ගැලවෙන්න බෑ කියලා. ජනාධිපතිවරයා ප්‍රමුඛ අද මොන බොරු කිව්වත් අගමැතිවරයා ප්‍රමුඛ මේ අමාත්‍ය මණ්ඩලට මේ දේශපාලන පාපයෙන් ගැලවෙන්න බෑ. මොකද මේ වලක්වා ගත හැකිව තිබිච්ච ප්‍රහාරයක්. මම නැවත නැවත කියනවා මේ පහර දෙනවා කියලා කිව්වේ ඇමතිවරයෙක්ගේ ගෙදරකට නම් මේ පහර දෙනවා කිව්වේ ජනාධිපතිවරයාගේ ගෙදරකට නම් ගරු කතානායකතුමනි අපි හොඳටම දන්නවා ආරක්ෂාව සම්බන්ධ මේ හැම කෙනාගේම එහෙනම් මැදිහත් වීම ඊට වඩා වෙනස් වෙනවා. මේ පහර දෙනවා කුවේ සාමාන්‍ය මිනිස්සු යන පල්ලිවලට නිසා ඒ නිසා තමයි මෙතරම් දැනුවත් තිබිලත් එක වලක්වා ගත්තේ නැත්තේ. දැන් ඒ නිසා අපි අද විවාද කරන මාතෘකාවට ආවත් කල්තැබීමේ විවාදෙදී අද වෙලා තිබෙන්නේ මොකද්ද කරු කතානායකතුමනි? මේ මරාගෙන මැරෙන මිනිමරු ප්‍රහාරයෙන් පස්සේ රට තුළ ඇති වෙලා තිබෙන බරපතල අනාරක්ෂිතභාවය, අස්ථාවර භාවය, මාසකට වැඩි කාලයක් තිස්සේ ගමන් කරමින් තිබෙනවා. දැන් ඒ භාවිතා කරමින් එක පැත්තකින් අන්තවාදී ජාතිවාදී දේශපාලන ආගමික කණ්ඩායම් එය ඉහගෙන කන්න හදනවා. ඒ වගේම සමහර ව්‍යාපාරික කණ්ඩායම් මේ ගොඩනැගී තිබෙන ජාතිවාදී අන්තවාදී තත්ත්වය අනාරක්ෂිතභාවය තමන්ගේ ව්‍යාපාර සාර්ථක කරගන්න පාවිච්චි කරමින් ඉන්නවා. ඒ වගේම සමහර වෘත්තිකයෝ මේ ගොඩනැගී තිබෙන තත්ත්වය තමන්ගේ වෘත්තිය ශක්තිමත් කරගන්න යොදාගන්නමින් ඉන්නවා. එනිසා මම නම් කරු කතානායකතුමනි, අද මේ ජාතිවාදී අන්තවාදී ප්‍රහාරයෙන් පස්සේ දේශපාලනවාසි ගන්න හදන්නේ දේශපාලනඥයෝ පමණක් කියන තැනට සීමා වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ ජාතිවාදයෙන් පෝෂණය ලබන දේශපාලනයක් තිබෙනවා. එක මේ බෝම්බ වලින් පටන් ගත්ත එකක් නෙමෙයි. නමුත් මේ බෝම්බ වලින් පස්සේ ඉතා පැහැදිලිව අපට පේනවා ජනමාධ්‍ය ආයතන මේ ජාතිවාදයෙන් තමන්ගේ රේටින්ග්ස් වැඩි කරගන්න. ව්‍යාපාරිකයෝ මේ ජාතිවාදයෙන් මේ අන්තවාදී ප්‍රහාරයෙන් පස්සේ තමන්ගේ ව්‍යාපාර ශක්තිමත් කරගන්න කටයුතු කරමින් ඉන්නේ. ඒ වගේම තමයි කරු කතානායකතුමනි, මේ ප්‍රහාරය පාවිච්චි කළා විදේශීය රාජ්‍යයන් විශේෂයෙන්ම එක්සත් ජනපදයේ ඇතුළු අධිරාජ්‍යවාදී රටවල් කලාපීය බලවතුන් සහ ජාත්‍යන්තර සංවිධාන අපේ රට තුළ අපේ රට පත්වලා තිබෙන මේ බලවත් අනාරක්ෂිත අසරණභාවය පාවිච්චි කරමින් රටට ඉතා දැඩිව මැදිහත් වීමට පටන් අරන් තිබෙනවා. ඔබතුමා දන්නවා කරු කතානායකතුමනි, අග්‍රාමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට කිව්වා, අපි දැක්ක විවිධ ඇමතිවරු කියනවා මේ වන විට ප්‍රහාරයෙන් දිනකට දෙකකට පසු වෙනකොටම ආරක්ෂක කටයුතු සම්බන්ධව මේ ප්‍රහාරයේ සම්බන්ධ කටයුතු සඳහා පරීක්ෂණවලට විදේශ රාජ්‍යයන් 8කින් විවිධාකාර ආරක්ෂක නිලධාරීන් විශේෂඥයන් පැමිණ සිටින බව. එසම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගෙන් දැනගන්න කැමතියි ඔබතුමාගේ පිළිතුරු කතාවේදී ඒ රාජ්‍යයන් මොනවද? කොපමණ නිලධාරීන් ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්නවද? ඔවුන් කොපමණ කාලයක් මෙහි කටයුතු කරනවද? ඔවුන්ට ආරාධනා කළේ ජනාධිපතිට, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා වශයෙන් ඔබතුමාද, නැත්නම් අගමැතිද, කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තද ඒ සම්බන්ධව? සහ දැනට ඔවුන් විසින් සපයා දී තිබෙන විශේෂ සේවාවන් මොනවද කියන්නේ? මොකද අපි හොඳාකාරම දන්නවා ලෝකේ රටවල් අතර විවිධ දේශපාලන ආර්ථික යුද්ධමය ගනුදෙනු තිබෙනවා. ඒ කියන්නේ විවාදයක් නැහැ. ඒ සමස්තය ප්‍රතික්ෂේප කරලා ලෝක රටවල් ඇත්තෙත් නැහැ. නමුත් කරු කතානායකතුමනි, අපි හරියටම මීට පෙබරවාරි මාස 22 වෙනිදා මම මේ පාර්ලිමේන්තුවට කල්තැබීම් විවාදයක් ඉදිරිපත් කරා. එක තමයි ලංකාව අපේ රට විශේෂයෙන් එක්සත් ජනපදයක් සමග විවිධාකාර ආරක්ෂක ගිවිසුම් වලට යමින් තිබෙන අය, ඒවා එකක් පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන්න කියන එකත්, ඒ වගේ ලංකාව එක්සත් ජනපදයට බැඳ තබන අපේ ශරීරීත්වය උගුලා දමන මෙවැනි පාවා දීමේ රටේ ආරක්ෂාව දශමකින් සම්මත් ශක්තිමත් නොවන ගිවිසුම් වලට යන්න එපා කිය. ඒ පිළිබඳ හැන්සාඩ් වාර්තාව මා සතුව තිබෙන. ඔබතුමා දන්නවා, ඉතා කැටියෙන් මේ නැවත නැවත කියන්න ඕන නැති නිසා, ඔබතුමා දන්නවා 2007 මාර්තු මාසේ 5 වෙනිදා ලංකාවේ කැබිනට් මණ්ඩලයට පවා නොදන්නවා තමයි රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙදී ගෝඨාභය රාජපක්ෂ කියන ඇමරිකානු පුරවැසියා ඒ මොහොතේ, අදත් මම දන්නේ නැහැ මොකද එතුමගේ තත්ති කියලා, ඒ වෙලාවේ ඇමරිකානු පුරවැසියෙක් වශයෙන් එතුමා ආරක්ෂක ලේකම් විදියට අත්සන් කරනු ලැබුවා ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ගිවිසුමක්, ඇක්වායන් ක්‍රොස් සර්විසස් කියන ගිවිසුම. ඒ ගිවිසුම අනුගරු නියෝජ කතානායකතුමනි, ඇමරිකාව කරන්නා වූ සෑම යුද්ධයකදීම ලංකාව මේ තියෙන්නේ ගිවිසුම. මා නැවත සභාගත කරනවා මේ සභාවේ ප්‍රයෝජනය සඳහා. ඒ ගිවිසුම මගින් අපි බැඳී සිටිනවා ඇමරිකානු හමුදාවන්ට යුදවලදී අවශ්‍ය කරන විවිධාකාර සේවාවන් සපයන්, අපේ ගුවන්තොටුපළවල්, වරායවල්, අපේ ඉඩකඩම්, අපේ තෙල් පහසුකම් මේවා ආදී ලබා දෙයි. ඒ ගිවිසුම හොරෙන් අස්සම් කළා. අපි මාස 6ක් මේ පාර්ලිමේන්තුවේ කෑ ගහලා තමයි කරු සභාපතිතුමනි, එවකට පැවතිච්ච රාජපක්ෂ ආණ්ඩුවෙන් ගිවිසුමේ පිටපතේ කොටසක් ඉල්ලගත්තේ. ඔක්කොම දුන්නේ නැහැ වෙලාවේ. ඊට පසුව ඒ ගිවිසුම 2017 මාර්තු මාසේ 5 අවසන් වෙන නිසා අපි 2017 දාහතේ පෙබරවාරි මාසෙදි මේ පාර්ලිමේන්තුව අගමැතිවරයාගෙන් විමසා සිටියා මෙවැනි ගිවිසුම් මේ ගිවිසුම දැන් කාලවසන් වෙන්න යනවා මේ ගිවිසුම කාලේ දික් කරනවද නැත්නම් අහෝසි කරනවද දැනගන්න ඕනි කියලා අගමැතිතුමා කිව්වා එහෙම සාකච්ඡාවක් නැහැ එහෙම කරනව නම් පාර්ලිමේන්තුවට කියනවා කියලා නමුත් කරු කතානායකතුමනි අපි අවස්ථා කීපයකදී ඊට පස්සෙ ඇහුවා ආණ්ඩුව කිව්වා එහෙම දෙයක් ගැන දන්නේ නැහැ කියලා මම පෙබරවාරි මාස 22 වෙනිදා ඉදිරිපත් කරන ලද කල්තැමි විවාදයෙන් පසුව රුවන් විජේවර්ධන රාජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා මේ පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවා කරු කතානායකතුමනි 2017 අගෝස්තු මාසයේ 4 වෙනිදා 2017 අගෝස්තු මාසයේ 4 වෙනිදා ඒ ඇක්සා කියන අක්වායන් ක්‍රොස් සර්විසස් කියන ගිවිසුම නැවත වතාවක් මේ කැබිනට් මණ්ඩලය අනුමත කරලා ජනාධිපතිවරයාගේ එකඟතාවය මත මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත එතුමාගේ ආරක්ෂක ලේකම් ඒ වෙලාවේ හිටපු කපිල හෙන්දා මට මතක විදිහට කපිල වෛද්‍යරත්න මහතා සහ ඇමරිකානු තානාපති අතුල් කෙෂප් සමග අගෝසු 2017 අගෝසු 4 අස්සන් කරනු ලැබුවා අග්‍රාමාත්‍යවර රටට බොරු කිව්වා අද දේශප්‍රේමයේ සලු පෙළඳගෙන විවිධාකාර නන්නත්තාර ප්‍රකාශ කරන ජනාධිපතිවරයා රටට හොරෙන් තමන්ගේ ආරක්ෂක ලේකම් ලව්වා මේ පාවා දීමේ ගිවිසුමට ලංකාව අස්සන් කරනු ලැබුවා කොපමණ කාලයකද කරු කතානායකතුමා ගෝඨාභය රාජපක්ෂ උන්හයේ එක අස්සන් කළේ ඇමරිකානු පුරවැසියෙක් වශයෙන් අවුරුදු 10කට මෛත්‍රීපාල සිරිසේනත් මං මහින් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මේ කැබිනට් මණ්ඩලය මේක අස්සන් කළා කොච්චර කාලයකටද සදාකාලිකව ඔබතුමා ඉදිරිපත් කරපු ගිවිසුම එක සඳහන් කරලා තිබෙනවා ඇක්සා ගිවිසුමට සදාකාලිකව බැඳලා තියෙන දිනවකවානුවක් නැහැ ඉවර වෙන ඔබතුමා දන්නවා බලගතු රාජ්‍යයන් සමග කොන්දේසි රහිත ගිවිසුම් වලට ගියාම මොකද වෙන්නේ ඒවා ඊළඟට පත් වෙන ආණ්ඩුවකටවත් අයින් කරගන්න බෑ අදත් අපි අකමැති වුණත් අපි පිළිගන්න වෙනවා ඇමරිකාව තමයි ලෝකේ දැරලා තියෙන ශක්තිමත්ම යුද බලය ඒසා ඒ පාවාදීම කළා අපි මේක හෙළදරව් කරනකම් මේ රටේ කිසි කෙනෙක් මේක හෙළදරව් කරෙත් නැහැ මං එදාම කරු ඇමතිතුමාගෙන් ඇහුවා මගේ කතාවෙදී මං ඉදිරිපත් කරා මේ කිවිසුමට අමතරව ලංකාව අස්සම් කරන්න යනවාද ඇමරිකාව සමග සෝෆා කියලා ස්ටේටස් ඔෆ් ෆෝසස් ඇග්‍රීමන්ට් කියන තවත් ආරක්ෂක කිවිසුමක් ගරු කතානායකතුමනි එදා මට දුන්නු උත්තරේ තමයි එහෙම කිවිසුමක් නැහැ ඒක ගැන දන්නේ නැහැ කියන එක මම එදත් මේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් කළා පෙබරවාරි මාස 22 වෙනිදා විදේශ අමාත්‍යාංශ උපදේශක ආංශික කාරක සභාවේදී මා විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලාගත්ත පිළිතුර මේ ගැන ප්‍රශ්න කරලා මොකද අපි මේ වගේ නැහගහගෙන ඉන්නවා අපිට මේ රටේ ගරු කතානායකතුමනි අපිට මේ රටේ සෛරීත්වය කියලා කියන්නේ අපිට රටට ආදරය කියලා කියන්නේ දේශපාලන ප්‍රතිපත්තියක් නෙමෙයි පමණක් නෙමෙයි අපේ පුද්ගලික ප්‍රතිපත්තිය දැන් සමහරු හිතනවා දේශප්‍රේමී වෙන්න ජාතිවාදී වෙන්න ඕනේ කියලා. දේශප්‍රේමී වෙනවායි ජාතිවාදී වෙනවා කියන්නේ දෙකක්. හැබැයි වගේම තමයි ජාත්‍යන්තරවාදී වෙනවායි ජාත්‍යන්තර ඉස්සර දන ගහනවා කියන්නේ තව එකක්. ලෝක රටවල් එක ගනුදෙනු කරන එකයි ලෝක රටවල් ඉස්සර දන ගහන එකයි දෙකක්. අපි ඒ නිසා ඇහුවා මේ සෝෆා ඇග්‍රීමන්ට් එක ගැන. අපි හෙව්වා මේ පාර්ලිමේන්තුව ඔබතුමා කව හැම කිවිසුමක් නෑ දන්නේ නෑ කියලා. නමුත් විදේශ අමාත්‍යාංශ ආංශක අධීක්ෂක කාරක සභාව අපිට දීපු විස්තරේ තියෙනවා මොකක්ද? The United States and Sri Lanka concluded an agreement by exchange of diplomatic notes in 1995 regarding the status of military personnel and civilian employees of the Department of Defense of who visit Sri Lanka for joint exercises of official duties. ගරු සභාපතිතුමනි 1995 මැයි දාසේ තමයි ලංකාව අස්සම් කළා තියෙන්නේ මේ සෝෆා කියන කිවිසුම චන්දික බණ්ඩාරනායක මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ දැන් අවුරුදු 24ක් තිස්සේ මේ පාවා දීමේ කිවිසුම ලංකාව තුල ක්‍රියාත්මක වෙනවා මං අයි මේව පාවා දීමේ කිවිසුම කියලා කියන්නේ මං පාවා දීමේ කිවිසුම කියලා කියන්නේ මේ කිවිසුමක් කියන්නේ දෙපැත්තක් තියෙන කිවිසුමක දෙපැත්තක් බැඳුනම දෙපැත්තටම අයිතිවාසිකම් තිබේ නමුත් මේ සෝෆා කියන කිවිසුම් වලින් බලය ලැබෙන්නේ කරු කතානායකතුමනි ඇමරිකානු හමුදාවන්ට පමණයි මා නැවත මගේ කතාව රිපීට් කරන්නේ නැහැ. එදා මම කරපු. එදා මම හෙන්නා දුන්නා 95 චන්දිකා බණ්ඩාරනායක මැතිණියගේ කාලේ අස්සම් කරපු මේ සෛරීත්වයේ විලිදීමේ යුද ගිවිසුම අලුත් කරන්න කියලා. ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති කාර්යාලය ඔබතුමාලට 2018 අගෝස්තු 28 හෝ ඊට කලින් දිනයක ඔබතුමාලාට එපු ගිවිසුමේ පිටපතක් මා මේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් කරා එදා අද සභාගත කරා. එමගින් ඔවුන් ඉල්ලා සිටියා ගරු සභාපති මම එකකින් එකට එදා කිව්වා මම මේව නැවත නැවත කියන්නේ. ඔවුන් ඉල්ලා සිටියා මොකද්ද? ඔවුන් ඉල්ලා සිටියා මොකක්වත් නෙමෙයි ඇමරිකානු හමුදා පටයන්ට ඇමරිකානු නිලධාරීන්ට ඇමරිකානු යුද දෙපාර්තමේන්තුවට සේවා සපයන කොන්ත්‍රාත්කරුවන්ට ලංකාව තුල රාජතාන්ත්‍රික වරප්‍රසාද ලබා දෙන්න කියලා වියානා ගිවිසුම අනුව දෙක ඇමරිකානු හමුදාවට එහි නිලධාරීන්ට එහි කොන්ත්‍රාත්කරුවන්ටත් ලංකාව තුල බල ක්‍රියාත්මක වීමේදී ලංකාවේ නීතිය නෙමෙයි ඇමරිකානු නීතිය ක්‍රියාත්මක වෙන විදියට අවසර ලබා දෙන්න කියලා කිසිදු පරීක්ෂාවකින් තොරව ඇමරිකානු හමුදාවේ නැව්වලට ගුවන් යානාවට ලංකාවට එන්නත් යන්නත් අවසර දෙන ලෙසත් ඇමරිකානු හමුදාවන්ට සහ සිවිල් නිලධාරීන්ට පුද්ගලයන්ට තමන්ගේ හැඳුනුම්පතෙන් පාස්පෝට් එකෙන් නෙමෙයි වීසා වලින් නෙමෙයි තමන්ගේ හැඳුනුම්පතෙන් ලංකාවට යෑමීම් ක්‍රීමේ අවසර දෙන ලෙසත් ලංකාවට එන ඇමරිකානු හමුදා සහ ඒ සිවිල් පුද්ගලයන්ගේ කිසිදුක දෙයක් ලංකාවට ගේන දෙයක් ලංකාවෙන් ගෙනියන කිසිම දෙයක් මේ ගිවිසුමේ තියෙන කරු කතානායකතුමනි මම කියන්නේ මෙහෙම ලියුමක් ලංකාවේ ආණ්ඩුවට එව්වට පස්සේ තානාපති ගෙන කැඳවලා ඇත්තටම ප්‍රශ්න කළ එලවන්න ඕනේ තමුසලාගේ වත්ත කියලා හිතන්න මෙහෙම ගිවිසුම් අපිට එවන්න කියලා අහන්න එහෙම කොන්ද තියෙන ආණ්ඩුව අපිට 95 තිබිලත් නැහැ දැනුත් නැහැ දැන් මෙහෙම ලියුමක් අපි ඇමරිකාවට නෙමෙයි වෙන රටකට යවුවොත් මොකද වෙන්නේ මම අහන්න කැමති ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගේ උත්තරේ අපි යවුවොත් යම් කිසි රටකට ලියුමක් අන්දමන් දූපතට කියලා හිතන්නකො අපිට වඩා පුංචි රටක් තෝරගන්න අපි මාධ්‍යවලට මෙහෙම ලියුමක් යවුවොත් මොකද වෙන්නේ කරු අමාත්‍යතුමා මේක රටක නේෂන් එක ගරුත්වය බල්ලට දාලා ලියන්න පුළුවන් ගිවිසුමක් මේක මේක චන්දිකා මණ්ඩාර නැග නෝන එක දවසෙන් අස්සම් කළා යවලා තියෙනවා 95 එක දවසෙන් දැන් ඔබතුමාට වෙලා තියෙන අගෝස්තු මාසේ 28 වෙනිදා කරු ඇමෙත්තුමනි ඒක තව අප්ග්‍රේඩ් කරන්න කියලා ඒ අප්ග්‍රේඩ් කරපු එකේ කොතරතුර වලින් කොටසක් තමයි මම කිව්වේ ඒ විතරක් නෙමෙයි ඇමරිකන් හමුදාවට අවශ්‍ය නම් පුළුවන් මේ ගිවිසුමෙන් පස්සේ ලංකාව තුල ආයුධ සහිතව යන්න ඉන්න පවා මේක තියෙන මම එකක්වත් එක වචනයක්වත් වැඩි කළා කියන්නේ නැහැ මට එහෙම පටු අරමුණක් නැහැ ඒ වගේම ඔවුන්ගේ කිසිම දෙයක් කස්ටම්ස් වලින් කිසිම බද්දක් ඔවුන් ලංකාවට ගෙවන්න අවශ්‍ය නැහැ මේ ගිවිසුමෙන් ඔවුන් ඉල්ලනවා ඒතරක් නෙමෙයි මේ බලන්න කරු සභාපතිතුමනි the government of sri lanka recognizes that it may be necessary for the us armed forces to use the radio spectrum The US Department of Defense shall be allowed to operate its own telecommunication systems. This shall include the right to utilize such means and services as required to ensure full ability to operate telecommunication system. Use of the radio spectrum shall be free of cost to the US government. දැන් ගරු සභාපති කතානායකතුමනි දැන් අපි බාබඩෝස්ද අපි ඇමරිකාවේ ඊළඟ ප්‍රාන්තයක්ද මෙහෙම ලියුමක් එවන්නේ ඇමරිකානු තානාපතිට කොන්දක් එන්නේ කොහෙන්ද මේ අවුරුදු 30 40 30 දීනභාවයේ පතුලටම අපේ රට ඇදලා දාපු නිසා 2007 දී කැබිනට් එකට පාර්ලිමේන්තුවට හොරෙන් ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙක්ට පුළුවන් නම් ලංකාවේ ගිවිසුමක් අස්සම් කරන්න කියලා ඇමරිකාව දැනගත්තට පස්සේ ඊට වඩා දීනභාවයට පත් කරන ගිවිසුම උන් නෙවෙනවා එහෙම තමයි මොකද බෙල්ල නැව්වම කට්ටිය දන්නවා කොන්දෙනුත් නමලා දඩිස්සනුත් නමලා ගන්න අපි කවුරුත් දන්න එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දැඩි ඇමරිකානු ගැතිපිලිවෙතක් අනුගමනය කරනවා කියන එක ලෝක බලවත් රාජ්‍යයන් තමන්ගේ ශක්තිය පාවිච්චි කරලා අන්තර රටවල් අටත් කර කර ගන්න උත්සාහ කරන එක අපි දන්නවා ඒක ලේසිත් නෑ බේරෙන්න නමුත් මේ එහෙම නෙමෙයි මේ තියෙන්නේ අත් දෙකම දික් කරලා එන්න එන්න ඇවිල්ලා මෙහෙ ඕන එකක් කරගන්න කියන ආරාධනය තමයි තියෙන්නේ ඒ නිසා මම ඒකයි කිව්වේ මේ සෝෆා ගිවිසුම මේ සෝෆා ගිවිසුම අනුව ලංකාව ඇමරිකානු යුද කොලනියක් වෙනවා ඔබතුමා දන්නවා ළඟදී තිලක් මාරපණ මහතා ඇමරිකාව ගියාට පස්සේ ඇසෝෂියේටඩ් ප්‍රෙස් කියන ඇමරිකානු ප්‍රධාන ප්‍රවෘත්ති ජාලය වාර්තා කළා ඒ සාකච්ඡාවලදී එක ප්‍රධාන කරුණක් බවට පත් වුණේ මේ ගිවිසුම කියලා ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ ආණ්ඩුවේ දා බොරු කිව්වා අපිට පාර්ලිමේන්තුවේ මෙහෙම කිව්සුමක් නැහැ කිව්වා. හැබැයි ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිවේදනවල තියෙනවා මෙන්න මේවා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. අපි දැනගන්න කැමති ආණ්ඩුව කරපු සාකච්ඡා මොනවද සහ සහතිකයක් දෙනවද මේ 95 කිව්සුම හරියටම අවලංගු කළා දාන්න ඕන. මම නැවත කියන්නේ මේ කිව්සුමට අනුව කිසිදු ඇමරිකානු සෙබලෙක් සිවිල් පුද්ගලයෙක් කොන්ත්‍රාත්කාරයෙක්වත් පරික්ෂා කරන්න බෑ ලංකාවට. මම අහන්න කැමති ලංකාව ජනාධිපති යනවා හැම අවුරුද්දේම දෙපාරක් ඇමරිකාවට. නිව්යෝක් යනවා UN assembly එකට. මම දැනගන්න කැමති කරු කතානම් ඇතුමනි ලංකාවේ රාජ්‍ය නායකගේ බඩු පරික්ෂා කරන්නේ නැද්ද ඇමරිකන් පරීක්ෂණ අංශවලින්? ලංකාවේ ජනාධිපතිට පුළුවන් ද මම මෛත්‍රීපාල සිරිසේන කියලා ඩෙන්ටි කාඩ් එක දීලා ඇමරිකාවට යන්න? ප්ලේන් එකට බෝඩ් කරන්නේ නැහැ. හැබැයි ඇමරිකාවින් ඕන තක්කඩි කොන්ත්‍රාත්කාරයෙක්ට රුවන් විජේවර්ධන මැතිතුමනි ඔබතුමාට ඉදිරිපත් කරපු ලියවිල්ලන්. මම කියන්නේ ඔබතුමා ගිහිල්ලා මේක බාර දෙන්න තිබුණා. ඔබතුමා හරි ඔබතුමාගේ ඇමතුමා මෛත්‍රීපාල සිරිසේන හරි. මෙහෙම සෛරීත්‍ය හෙලා දකින තුට්ටු දෙකේ ලියවිලි එවන්න එපා කියලා. අපි ලැජ්ජ වෙනවා ඔබතුමාලගේ ආණ්ඩුව ගැන. ඔබතුමාලා අපිට මේක වහසං කළා නෑ කිව්වා බොරු කිව්වා අදත් කියලා නෑ හරියට. ඒ නිසා තමයි අපි මේ ප්‍රශ්නේ මතු කරන්නේ. ඒ වගේම කරු සභාපතිතුමනි ඇමරිකා එක්සත් ජනපදයේ 2015 ජනවාරි මාසේ 16 වෙනිදා ඔවුන්ගේ පෙන්ටගන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉන්ටර්නැෂනල් සෙකියුරිටි ඇඩ්වයිසරි බෝඩ් කියලා ඔවුන්ගේ රටෙන් පත් කරා බෝඩ් එක. ඒ බෝඩ් එකෙන් ඔවුන් යෝජනා කළා කරු සභාපතිතුමනි ලෝකෙ පුරාම තියෙන ඇමරිකානු කිවිසුම් 100කට අඩි ප්‍රමාණයක් යාවත්කාලීන කරන්න කියලා. මේ මම ඒක සභාගත කරනවා. මම ඉල්ලා හිටනවා මේ පාර්ලිමේන්තුවේ රටට මේ මාතෘභූමියේ සෛරීත්‍යයට ආරක්ෂා ආරාධනයක් තිබෙන ජාතිවාදී නොවන හැම මන්ත්‍රීතුමාටම එක කියවන්න කියලා. මොකද ඔවුන් පැහැදිලිව පෙන්නනවා ඇමරිකාවේ අද අවස්ථාවේ මොකද්ද කියලා ඔවුන් පැහැදිලිව කියලා තියෙනවා. ඔවුන් කියනවා why we need sofa protections. ඔවුන් පැහැදිලිව යෝජනා කරන ඇමරිකාවට අවශ්‍යයි නීතිමය බලතල ඇමරිකන් නීති අනුව වැඩ කරන්න අද රටේ නීති අනුව නෙමෙයි කියලා. මම අවසාන කරුණ වශයෙන් මේ මාතෘකාවට අදාළ කියන්න කැමති ගරු සභාපතිතුමනි. ඇමරිකාව කියනවා මේක මොකක්ද? මේ වාර්තාවේ තිබෙනවා. පිටු 56ක මේ වාර්තාවේ තියෙනවා මොකක්ද? ඔවුන් කියනවා මේ සෝෆා කිවිසුම යටත් වීමේ කිවිසුමක් ලෙස තමයි ලෝක රටවල් හිතන්නේ. ලෝකේ බොහෝ රටවල් මේ කිවිසුම අස්සම් ගන්න පැකිලෙනවා. අන්නේ පැකිලෙන එකට ඇමරිකානු ආරක්ෂක ප්‍රධානී යෝජනා කරනවා ඒ පැකිලෙන එක වෙනස් කරන්න මොකද්ද යොදා ගන්න ඕන මොහොත කියලා. මම ඒ හැන්සාඩ් කරමින් ඔබතුමාට කියවන්න. මේක 56 වෙනි පිටුවේ කියනවා මේ ඇග්‍රීමන්ට් එක නෙගෝෂියේට් කරද්දී පාවිච්චි කරන්න ඕන ටැක්ටික්ස්. ඔවුන් ඒකින් අවංකයි ඇත්ත කියලා තියෙනවා. ඇඩ්ජස්ට් නෙගෝෂියේටින් ටැක්ටික්ස්. මේක අහගන්න. Even though it is asking for special privileges, the United States has leverage in SOFA negotiations which derives in very important part from the value the host government attaches to a US military presence. It is clear that negotiating a SOFA is easier when the host government sees a compelling need for the presence of US forces and or when bilateral relations are generally good. Problems emerge when public attitudes and or concerns regarding incursions on sovereignty outweigh the perceived need for a US presence. Garu kathanagathunu mokadda kiyanne? It is clear that negotiating a SOFA is easier when the host government sees a compelling need for the presence of US forces. On kena kata fine example ekak. The most obvious recent example is the change of position by the Iraqi government. With ISIS at the gates of Baghdad, ISIS eka Baghdad wala gate walangata awama ita kalin prime minister Maliki pratishepa karama meka Iraqe. With the ISIS at the gates of Baghdad in 2014, Prime Minister Nouri al-Maliki, who had previously refused to agree to a SOFA, proved willing to reconsider and afford status protection via diplomatic notes so as to bring US troops back. Tawat udaharana thiyena Philippines gan. Philippines kiwa ba US base ekek khali dik karanna kiyala. Kiyala maasakata passe Mindanao wala aluten ISIS attack dekak giya. ඔබතුමා දන්නවා ඊට පස්සේ මොකක්ද වුනේ? පිලිපිනේට සිද්ධ වුණා නැවත ඇග්‍රීමන්ට් එක අස්සම් කරන්න. මේ ඇමරිකන් දෙපාර්තමේන්තුව කියනවා ඒගොල්ලන්ගේ ලෝකෙම ඉන්න ඒගොල්ලන්ගේ තානාපතිවරුන්ට කවුරුහරි රටක් මේක අස්සම් කරන්න අමාරුයි කියනවා නම් ඒ රට අමාරුවට වැටිච්ච වෙලාවක යොදා ගන්න මේ වැඩේට කියලා. දැන් ඒක නියම වෙලා. දැන් එක නියම වෙලාවේ ඒ නිසා තමයි මේක පාවිච්චි කරන්නේ. ඒ නිසා කරු සභාපතිතුමනි. අපි හිටියේ ණයඔගුලේ. අපි 30 අවුරුදු යුදඔගුලක හිටියා. ඊට පස්සේ අපි ණයඔගුලකට මාරු වුණා. දැන් අපි නැවත ආරක්ෂක ඔගුලකට මාරු කරමින් තිබෙනවා. අද ඇමරිකාව පමණක් නෙමෙයි ලෝකේ ඉන්න ආරක්ෂක බලවතුන් ලංකාව ගැන හගහගෙන ඉන්න හැම ආරක්ෂක බලවතෙක්ම මේ මහා විශාල විනාශය සහ මේ ආණ්ඩුව ඇතුළේ බරපතල අසමත්කම පාවිච්චි කරමින් මේ අරාජකත්වය ඇස්සේ රිංගනවා. රිංගල ලංකාවේ පළපදියම් වෙන්න පුළුවන් හැම තැනම පෙනිට්‍රේට් කරනවා. ආණ්ඩුව ඇස් වහගෙන ඉන්නවා. අද එක විදේශ අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රමාත්‍ය ලේකම් කාර්යාලය මේ හැම එකක් අස්සේ මේක ගිහිල්ලා තියෙන්නේ. ඒක පහුගිය අවුරුදු ගාණක් තිබිච්ච එක මේකෙන් ට්‍රිගර් වෙලා තියෙනවා. මේක ඒගොල්ලන්ට ලොකු අවශ්‍යතාවයක් අවස්ථාවක් වෙලා තියෙනවා. ඒ නිසා කරු සභාපතිතුමනි අපි ඒකයි කියන්නේ. ඒ නිසා මේ අක්ෂක් විසුම අපි පැහැදිලිව කියනවා මේක වහාම හොසි කරන්න. සෝෆා ගිවිසුම අස්සම් කරන්න එපා. ඒ වගේම අපි ඔබතුමාගෙන් දැනගන්න කැමති ඇමතුමාගේ පිළිතුරු කතාවේදී වහාම මේ රට හෙළිදරව් කරන්න. ඔබතුමාලා බාරකාරිය පමණයි. ඔබතුමාලා ගිවිසුම් පමණක් නෙමේ විවිධ එකඟතාවයන් තිබෙනවා. මා දැනගන්න කැමති බෝම්බ පිපිරලා දවස් දෙකකින් කොහොමද රටවල්ලටකින් ආරක්ෂක ප්‍රධානින් එන්නේ? මොකක්ද එකට දුන්න අවස්ථාව? මොකද්ද ඔවුන්ලා අමුතුවෙන් කරන වැඩේ? මොකද්ද ඔවුන්? මම පිළිගන්න ලෝක යුද තාක්ෂණය ලංකාවට අවශ්‍යයි. නමුත් ලෝක යුද තාක්ෂණය අවශ්‍යයි කියන එකයි ලෝක කිසිම රටක් සියලු යුද තාක්ෂණ ඇති රටක් නෑ. ඔවුන් මේ රටේ හැම අස්සක් මුල්ලක් නෑ අරම රිංගන එකයි. ගරු කතානායකතුමනි, රටේ වර්තමාන ආරක්ෂාට පමණන්නේ මේ අනාගත ආරක්ෂරත් අහිත කරයි. මම ඊළඟට කැමති මේකෙන් ඊළඟ කරුණුවට එන්න. ගරු කතානායකතුමනි, ඔබතුමා දන්නවා අද අපේ රටේ මේ ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කරපු මේ ලංකාවේ තව්හීද් ජමාත්, ශ්‍රී ලංකාවේ ඒ ත්‍රස්තවාදී කණ්ඩායමත්, ඔවුන්ගේ මව් සංවිධානය වශයෙන් සකස් කර හඳුන්වා දෙන ISIS සංවිධානයක් කියන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානය. හැබැයි මේ ISIS එක අල්-කයිඩා එක හැදුවේ ඇමරිකා එක්සත් ජනපදයේ කියන එක ගලේ කැටු අකුරක්කගේ සනාථ වෙලා ඇති තරම් කාලයක් වෙනවා. ළඟදි මිය ගියපු ජෝන් නැකෙන් කියන ඇමරිකානු ප්‍රධාන දක්ෂිණාසික නායකයා 2012 වගේ කාලෙකට අද අල්-කයිඩා එකේ ප්‍රධාන නායකයන් සමග ඉන්න ඡායාරූප වුණ තරම් පළ වෙලා තිබෙනවා. විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජගේ ඊමේල්ස් 1700ක් ඔහු එළිදරව් කරා මීට අවුරුදු ගානකට කලින්. කොහොමද හිලරි ක්ලින්ටන් මහත්මිය ඊමේල් 1700ක් යාගේ පෙන්නුවා කොහොමද ISIS එකට සල්ලි දුන්නේ කියලා. එසේ ඇමරිකාවේ මේ ලෝකේ පුරාම ත්‍රස්තවාදී සංවිධාන හැදුවා කියන එකත්, ඔවුන්ට ආයුධ දුන්නා කියන එකත් ඒක නිශ්චිත සත්‍යයක්. සාද ඇමරිකාව මේකෙන් පරිපූර්ණ කාලා ඇමරිකාව මේ එකට විරුද්ධව සටන් කරනවා කියන එක සත්‍යයක්. තෝර බේරගත් තත්ත්වයන් වල විතරයි. අද සිරියාවට ගහන්නේ මේ අල්-කයිඩා ISIS මලයි, ISIS ළමයි. හැබැයි ඒ ISIS ලට ඇමරිකාව උදව් කරනවා. ඔබතුමා බැලුවොත් ඇමරිකාව සිරියාවට ගන්න හැම උපකරණයක්, හැම ආයුධයක්ම කරු සභාපති කතානායකතුමනි ඇමරිකානු නිෂ්පාදන, රුසියානු චීන නිෂ්පාදන නෙමෙයි. ඒ නිසා දැන් ISIS ලට ගහන රුසියන් හමුදාවේ ජෙට් වලට, ප්ලේන් වලට ගහලා වට්ටන්නේ කවුද? ඇමරිකන් හමුදා. මම මේක කිව්වේ මොකක්ද නිසා නෙමෙයි. දැන් ලෝක ත්‍රස්තවාදය හදලා තමන්ගේ දේශපාලන වෙනුවෙන් ඒ ත්‍රස්තවාදය පාවිච්චි කරන එක්සත් ජනපදයම තමුන්නාසලා ඒ FBI එක ගෙන්නනවා ලංකාවේ මේ ත්‍රස්තවාදී උදුර මර්ධනය කරා. තමුන්නාසලා මොන විදිහ ආණ්ඩුවක්? තමුන්නාසලා බෑ කියන්න බැරිලා තියෙන මොකද? තමුන්නාසලා මේ ගිවිසුම් අස්සම් කරලා තියෙන නිසායි, අස්සම් කරන්න තමුන්නාසලා බොහෝම කැමැත්තෙන් ඉන්න නිසායි. ඒ නිසා මේක හට කරු සභාපතිතුමනි මෙන්න මේ වගේ. අපි කවුරුත් දන්නවා LTT සංවිධානය හැදුනේ අපේ රටේ ජාතිවාදී අන්තවාදී දේශපාලන නිසා. හදයි LTT සංවිධානය හැදුනට පස්සේ ඒකට දෙමළ නායක උදව් කළා. දෙමළ නායක හිතුවා LTT තමන් ඕක කියන විදියට තමන් කියන කටවිතරක් ගහලා ඒයි තමන්ට කොන්ට්‍රෝල් කරගන්න පුළුවන් කියලා. LTT ඉන්දියාව උදව් කළා. ආයුධ දුන්නා, සල්ලි දුන්නා, ඔක්කොම කළා. අන්තිමට මොකද වුනේ? LTT සංවිධානයේ දෙමළ නායකොත් මරාගෙන, ඉන්දියාවේ නායකොත් මරාගෙන මහා බිල්ලෙක් බාටපත් වුණා දෙමළ ජනතාවටත් විරුද්ධ, රටටත් විරුද්ධ. අපි 30 අවුරුදු යුද්ධකින් ඒක විනාශ කළ බව ඇත්ත තමයි. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ අපි ඔක්කොම නන්දි කඩාල් වල කියලා නතර වෙලා තමයි ඒක විරුණේ. අපි රටම නන්දි කඩාල් වලට ගියා දෙමළ මිනිස්සු විතරක් නෙමෙයි. දැන් මේ තව්හීද් ජමාත් දෙක අපි හොඳටම දන්නවා. මේ තව්හීද් ජමාත් දෙකත් කරු සභාවේ අපි දැන් බුද්ධියශ වාත්ත හිටලා තියෙනවා 2012 දී.
බුදු බලසේනා සංවිධානයට තවහිද ජමා සංවිධානයට දෙකටම දේශපාලනයේ සරණ ගියපු සමහර බුද්ධාංශ වලින් පඩි ගෙවුවා කියලා. ඒක හරි ලස්සන වැඩක්. ඒ කියන්නේ බෞද්ධාන්තවාදයට සිංහල බෞද්ධාන්තවාදයට සල්ලි දෙනවා හදනවා. මුස්ලිම් ඉස්ලාම් ත්‍රස්තවාදයට අන්තවාදයට සල්ලි දෙනවා හදනවා. ඊට පස්සේ මේ දෙකම වැඩ ගන්නවා. මේ දෙකල්ලොත් හිතුව හදද්දී Tamanට ඕන විදිහට කට්ටිය වැඩේ කරයි කියලා. හැබැයි අපි දැනගන්න ඕන දේ තමයි ඒ තමන්ම හදපු බිල්ලා තමන්වත් ගිල ගන්න තත්ත්වයටපත් වෙනවා කියන. ඒ නිසා අපි තමුන්නාසට කියන්නේ ඒකයි. අද මේ ජාත්‍ය මේ රටේ අද මේ ඇති වෙලා තිබෙන අනාරක්ෂිත ත්‍රස්තවාදී වට අනාරක්ෂිත තත්ත්වයේ විසින් කරු සභාපතිතුමනි. අපේ රටේ ආරක්ෂාව පමණක් නෙමේ සෛරීත්වය මතු අනාගතයේම බිල්ලට යනවා. මොකද ලෝකේ බලගත්ු රාජ්‍යයන් දැන් පිනුම් ගහනවා අපේ මේ තියෙන දුර්වලතාවය පාවිච්චි කරලා. අපිට ආණ්ඩුවක් නෑ. එතකොට ආණ්ඩුව රටට ආණ්ඩුවක් නෑ. ජනාධිපති එක පැත්තක අගමැති තව පැත්තක ඇමතිතුරු තව පැත්තක දසාතේ දසාතේ. ඉතින් ඒ නිසා ආණ්ඩුව විකාර කියවනවා. ඒ වගේම මේකෙන් උප්පරිම දේශපාලනවාසි ගන්න අමු ජාතිවාදී ලෙස රාජපක්ෂ මහත්තයාගේ මන්ත්‍රී කණ්ඩායමේ සැලකිලි පිටසක් මේ ඉස්ලාමන්තවාදයට නොදෙවෙනි ජාතිවාදයක් මතු කරමින් මේක උප්පරිම වාසි ගන්න උත්සාහ කරමින් ඉන්නේ. ඒස අධිවේන පත්‍රයේ කියනවා සිංහල බෞද්ධ අම්මල 4000ක් වඳ කරලා මුස්ලිම් දොස්තර කෙනෙක් කියලා. ගරු කතානායකතුමනි කොතරම් ලෝකේ තියෙන සාමකාමීම රටේ වුණත් ලෝකේ තියෙන සාමකාමීම රටක රටේ වුණත් මෙහෙම ප්‍රවෘත්තියක් හෙඩ්ලයින් එක ගියෝ ජාතික පුවත්පතක ඒ රට අවිස්සෙනවා. ඒ නිසා මේක ඉහගෙන කන්න පුළුවන් හැම එකම දැන් මේක ඉහගෙන කන. ඒක ඇමරිකන් කාර්යයත් කරනවා චීනත් කරනවා ඉන්දියාවත් කරනවා දේශපාලන කටියත් කරනවා මීඩියාත් කරනවා නිලධාරිනුත් කරනවා බිස්නස් කාර්යොත් කරනවා ගම්වල මිනිස්සු තමන්ට පුළු පුළුවන් විදිහට කරගන්න. දැන් මුස්ලිම් මිනිස්සු බයිලයින නිසා මුස්ලිම් මිනිහාගේ ඉඩම කැල්ල අකල්ල ගන්න පුළුවන් නම් මේක පාවිච්චි කරලා එක කරනවා මේ වෙලාවේ. නෑක් ගවන්න නැතුව පොල්ලක් තියන්න පුළුවන් නම් මේ වෙලාවේ එක කරනවා. ඒ නිසා අපි කියන්නේ මේකයි. මොසාඩ් ඔත්තු සේවයේ හිටපු නිලධාරියෙක් ලිව්වා පොතක් ලංකාව පිළිබඳ. ඔහු එක සඳහන් කළා මොකද්ද? මොසාඩ් එක එකම වෙලාවේ එකම කඳවුරේ එක කෙළවරක ශ්‍රී ලංකා හමුදාවත් අනිත් කෙළවර එල්ටීටි එකත් පුහුණු කරා කියලා එතුමා ලිව්වා ලංකාව ගැන. අද ලංකාව පත් වී තිබෙන අන්නෙවනි තත්ත්වයට. තව්හීද් ජමාඅත්කට මේ ISIS එකට සල්ලි දෙන, ISIS එකට ආයුධ දෙන, එකට උදව් කරන. මොකද ISIS එක කිසිදු ඔය ඔය රටවල් වල ගත්තොත් ඔය හැම එකටම උදව් කරන එක්සත් ජනපදේ. ඒ එක්සත් ජනපදේ මේනවා අපිට උපදෙස් දෙන්නත් මේකෙන් බේර ගන්න එක්සත් ජනපදය අසාර්ථක රාජ්‍යයක් ආරක්ෂා පැත්තේ. අසාර්ථක රාජ්‍යයක්. ඔතුමා දන්න එක්සත් ජනපදේ ජීවත් වෙනවා කියන්නේ බංකරක ජීවත් වෙනවා. ඒ නිසා අද අපි දකින්නේ මොකද්ද කරු සභාපතිතුමනි? ඒ නිසා මොකද්ද මේකට උත්තරේ? එකක් තමයි දැන් අපේ රටට මීට කලින් විදේශීය රාජ්‍යයන් අධිරාජ්‍යවාදී රටවල් අපේ රට ඇතුළු වුණේ කරු සභාපති කතානායකතුමනි අපේ රටට තිබිච්ච ජාතිවාදී අන්තවාදී නිසා ඇතිවෙච්ච බෙදුම්වාදය පාවිච්චි කරගෙන. LTT බෙදුම්වාදය පාවිච්චි කළා තමයි ඉන්දියාව ඇමරිකාව විදේශීය රටවල් ලංකාවට ඇතුළු වුණේ. ඒ වෙලාව අපි දැක්ක ජනතාවන්ත වශයෙන් අධිරාජ්‍යවාදය එන්නේ බෙදුම්වාදයේ අස්සේ. නිසා ජෛප වශයෙන් ජාතිවාදී වෙන්නේ නැතුව රට බෙදීමට විරුද්ධව සටන් කළා. ඒ පිළිබඳව කිසිදු හිතේ සැකක් නැති ප්‍රතිපත්ති මිස්ථාරයක් අපිට තියෙන අපි ජාතිවාදයට විරුද්ධයි බෙදුම්වාදයට අපි විරුද්ධ වුණා. ඒක මේ රට සාක්ෂි මිනිස්සු සාක්ෂි. අද ජාතිවාදයේ සරණ ගිහිල්ලා පක්ෂාස්සේ ගියපු සමහර පුද්ගලයන් මොනවා කිව්වා?
මුතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
ගරු සභාපතිතුමනි මට විනාඩි 3ක් 4ක් තව දෙන්න කියලා ඉල්ලා සිටින පුළුවන් නම් දැන් ගරු සභාපතිතුමනි දැන් මොකද්ද? දැන් යුද්ධ ඉවර අවුරුදු 30ක් අපි කොහොම හරි ඉවර කරගත්තා. කොච්චර ලේකම් ගාවක් ගලුවට පස්සේ හරි දැන් කොහොමද ගරු සභාපතිතුමනි අධිරාජ්‍යවාදීන් දෙසා විදේශ රටවල් වලට පොඩ්ඩක් සාමකාමී තත්ත්වයක් තියෙන අපේ රට අවුල් කරන්න පුළුවන් කම තියෙන්නේ? ඒක ආර්ථිකයෙන් විතරක් අල්ලන්න බෑ. ආර්ථිකයෙන් පමණක් ණය උගුලෙන් පමණක් ලංකාව දනගස්සන්න මදි. ඒ නිසා දැන් ඔවුන්ට ඕන අලුත් ප්‍රශ්නයක්. ඒ නිසා ඒකට ඔවුන්ට LTT එක නැහැ. දෙමළ ජනයා නැවත යුද්ධකට යන්නේ නැහැ. ඒ නිසා ඔවුන් බැලුවා පහුගිය අවුරුදු 7ක් 8ක් තිස්සේ කොහොමද අලුත් ගින්නක් හදන්නේ කියලා ඔවුන්ගේම ගෝලියෝ හදපු තව්හීද් ජමාඅත් එකයි බොදුවල සේනකයි පාවිච්චි කරලා උපරිම උත්සාහ කළා අපේ රටතුලේ සිංහල මුස්ලිම් ගැටුමක් හදා. අලුත්ගම ගැහුවා, දිගන ගැහුවා, හැබැයි ඕන ගානට පත්තුන්නේ නැහැ. පත්තු වුණා ඕන ගන්නට කියන්නේ. ඒස අධිරාජ්‍යවාදීන්ට ඉන්දියාවට චීනෙට ඇමරිකාට මේ ඒක පාවිච්චි කළ ලංකාවට බහින්න බැරි වුණා. දැන් ගරු සභාපතිතුමනි ඒස අද අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? අද ජාතිවාදය එන්නේ කොතෙන්ද? අද අධිරාජ්‍යවාදය එන්නේ මොකක් හරහාද? අද ඒක එන්නේ අන්තවාදය හරහා. අද ඒක එන්නේ ජාතිවාදය හරහා. නැත්තම් අපිට ණය උගුලෙන් විතරක් ලංකාව වට්ටන් අධිරාජ්‍යවාදීන්ට බලගතු රටවල් වලට බෑ. දැන් හොඳම විදිය තමයි මේ ජාතිවාදී කලකෝලහල අන්තවාදය මේ ISIS ත්‍රස්තවාදය මේක පාවිච්චි කරගත්තට පස්සේ ගරු සභා කතානායකතුමනි ලංකාවට නියම විදියටම ඒ අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිට එන්න පුළුවන් NATO ප්‍රොජෙක්ට් එකට එන්න පුළුවන් ඇමරිකන් ප්‍රොජෙක්ට් එකට එන්න පුළුවන් චීන ඉන්දියන් ප්‍රොජෙක්ට් වලට එන්න පුළුවන් මම ගරු රුවන් විජේවාදල මැතිතුමාගෙන් දැනගන්න කැමතියි. අපි ඉන්දියාවට ස්තුතිවන්ත වෙනවා ඉන්දියන් ඔත්තුංශ වලින් මේ ප්‍රහාරය ගැන අප්‍රේල් 4 වෙනිදාට කලින් ආංකාඩු දැනුවත් කරලා බේරගන්න උත්සාහ කිරීම ගැන. කිසිදු සැකයක් නැහැ. ඒ වගේම මම දැනගන්න කැමතියි. ඒ පොලිස් ප්‍රධානියාගේ නිවේදනයේ තියෙන ගරු ආරක්ෂක මැතිතුමනි පහර දෙන තැන් අතර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය. ඒ නිවේදනයේ තියෙනවා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයටත් ගහන්න ඉන්නවා කියලා. මම දැනගන්න කැමතියි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ගහන්න මරාගෙන මන්න බෝම්බකාරයෙක් ගියාද? ඔහු අත්අඩංගුවට ගත්තද? සහ තානාපති ආරක්ෂක කොට්ටාශික ඔබතුමාලගේ එකක් තියෙනවා පොලිසියටදී. ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයෙන් මේක දැනගත්තට පස්සේ ඔබතුමාලගේ විශේෂ ආරක්ෂාව ඉල්ලුවද? ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයට මෙහෙම ගහන්න ඉන්නවා. දැන් කොච්චි කඩේ ගන්න කල්ලියට පල්ලියට ගහන්න තිබ්බා කියලා කිව්වට කොච්චි කඩේ පල්ලිය කියලා තිබුණ නැහැ. අපි දැකපු ඩොකියුමන්ට් එක. හැබැයි ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය කෙනෙක්ගේ ඩොකියුමන්ට් එකේ හරියට තියෙනවා. මං ආරක්ෂක රාජ්‍ය මන්ත්‍රීතුමා දැනගන්න කැමති ඉන්දියන් කොමසාරිස් කාර්යාලයේ ඔබතුමාලගෙන් විශේෂ ආරක්ෂාවක් ඉල්ලුවද? නැත්නම් ඔවුන් විශේෂ ආරක්ෂාව පනව ගත්තද? මම හිතන දේ තමයි ඉන්දියන් බුද්ධයන්සට මේක ආවා. මම දන්න තරමින් එහෙම වෙලා නැහැ දන්නවනේ ඔබතුමා කියන්නේ. ඔවුන් විශේෂ ආරක්ෂාවක් ඔබතුමාලගෙන් ඉල්ලලා නැහැ. ඇයි ඉල්ලුවේ නැත්තේ? ඔවුන් ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයකට ඇතුළු කරේ නිකම් මේකට. ගරු කතානායකතුමනි මොකද මේක ඔප්පුලා තියෙන්නේ? ලංකාවේ බුද්ධාංශයට වඩා ඉන්දියාවේ බුද්ධාංශ මෙහෙ ක්‍රියාත්මක කරන ශක්තිමත් කියන එක. ඒක තමයි මේක තියෙන්නේ. ඒත් ඉන්දියාවට එක කැත නැතුව කියන්න බෑ. ඒ නිසා ඉන්දියාවේ එකට දැම්ම තමන්ගේ මහ කොමසාරිස් කාර්යාලයත් මම මේක කියන්නේ ඉන්දියානු බුද්ධාංශයේ ස්තුතන්ත වෙන ගම. එහෙම හරි කරපු එක ගැන. මේ නිසා අපි කියන්නේ මේක අද විදේශ රාජ්‍යයන් බලගතු රාජ්‍යයන් එන්නේ අපේ බෙදීම ජාතිවාදී අන්තවාදී අපිටුර තියෙන විරසකේ පාවිච්චි කරගෙන. නැත්තම් උන්ට එන්න ක්‍රමයක් නැහැ. එහෙනම් අද අධිරාජ්‍යවාදයේ සහ ලොකු බලවතුන් ලංකාවට ෂොට් එක දෙන්න එන්නේ විනාශයක එන්නේ ජාතිවාදය හරහා. අපි සමගින් හිටියොත් උන්ට කියන්න විශේෂ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි මේ රටේ සිංහල ජනතාවගේ, දෙමළ ජනතාවගේ, මුස්ලිම් ජනතාවගේ සෑම දෙනාගේම ඉල්ලා සිටින මොකද්ද? ඔබ සැබෑ ලෙසම රටට ආදරේ නම්, ඔබ සැබෑ ලෙසම අධිරාජ්‍යවාදීන්ට විදේශ රටවල් වල අනිසි මැදිහත් වීමට විරුද්ධ නම්, අනිසි මැදිහත් වීමට විරුද්ධ නම් ඔබ ජාතිවාදයට විරුද්ධ විය යුතුයි. ඔබ ජාතිවාදයට පක්ෂ වෙලා අධිරාජ්‍යවාදය පරද්දන්න බෑ. අද ජාතිවාදය එන්නේ අධිරාජ්‍යවාදයේ සහරන්ලත් එක්ක. අද ජාතිවාදය යොදාගන්නේ සහරන්ලා. දැන් සහරන් නැරුණා. ලංකාව ඉවරයි. ඉතින් සහරන්ගේ සහරන් නිසානේ දැන් ඇමරිකාවට FBI එකට මෙහි කැත නැතුව බහින්න පුළුවන් වෙලා තියෙන්නේ. සහරන් නැත්තම් ඒක එහෙමම වෙන්නේ නෑ. ඒ නිසා කරු සභාපතිතුමනි ලංකාව ආරක්ෂා කිරීමේ නෂ්ටික අවිය ජාතික සමගියයි. අපේ මාතෘභූමිය ආරක්ෂා කරගන්න පුළුවන් ලංකාවේ සිංහල දැන මුස්ලිම් මිනිස්සු අපි එකට හිටියෝ. සිංහල දොස් මුස්ලිම් දොස්තරලා සිංහල බෞද්ධ අම්මල 4000ක් වඳ කරා කියලා කියන ඒවායින් නෙමෙයි ලංකාව ආරක්ෂා වෙන්නේ. මුස්ලිම් මිනිහා තැති ගන්නලා, මුස්ලිම් මිනිස්සුන් බය ගන්නලා, එයා මේ රටේ වදකේ මේ රටේ තුල පහළට දාලා සහරාල්ලක පත්‍ර තල්ලු කිරීමෙන් නෙමෙයි ඒක එන්නේ. ඒ වගේම ත්‍රස්තවාදයට ඒකට අදාළව ආරක්ෂක යුදමය නීතිමය පියවර ගත යුතුයි. ඒක නෙ සැකෙකුත් නැහැ. නමුත් නෂ්ටිකාවිය වෙන්නේ හමුදා මෙහෙයුම් නෙමෙයි. නෂ්ටිකාවිය වෙන්නේ අපි සමගියෙන් එක රටක් ඇතුළේ අපි රට ජීවත් වෙන ගමන් අන්තවාදය කොහෙන් ආවත් ඒක ඉස්ලාමීය වශයෙන් ආවත් වෙන විදිහට ආවත් ඒකට විරුද්ධව සටන් කිරීම හරහා. ඒස අවසාන වශයෙන් මම කියන්න කැමති මේක. ගරු කතානායකතුමනි ලෝකේ අනාරක්ෂිතම රටවල් මොනවද? ලෝකේ දින ආරක්ෂිත රටවල් ගත්තොත් අද ස්වීඩනය, ඩෙන්මාර්කය, පින්ලන්තය, බූතානය, ස්විස්සර්ලන්තය, කියුබා, වියට්නාම්ගේ රටවල්. මොකුත් ප්‍රශ්න නැහැ. ලෝකේ මිනිමරම අඩුම රටවල් තමයි කියුබා, වියට්නාමේ.
ජාතිවාදී ගැටුම් නැතිම රටවල් තමයි කියුබා, වියට්නාම, ඩෙන්මාර්ක්, ස්වීඩන් වගේ රටවල්. ඇයි ඒ? මොකක්ද හේතුව? නැෂ්ටිකවි වලින් සන්නද්ධ වීමද? නැහැ. නූතන ලෝක ත්‍රස්තවාදයට පදනම වෙන මේ ජාතිවාදයේ අන්තවාදයේ නැහැ. ඒක තියෙනවා එංගලන්තේ, ඒක තියෙනවා ඕස්ට්‍රේලියාවේ, ඒක තියෙනවා ඇමරිකාවේ, ඒක තියෙනවා ප්‍රංශේ, ඒක තියෙනවා නයිජීරියාවේ, ඒක තියෙනවා ඊජිප්තුවේ, ඒක තියෙනවා ඉන්දියාවේ, ඒක තියෙනවා පකිස්තානයේ. ඒ හැමතැනම යුද්ධ තියෙනවා. හැබැයි පුංචි භූතානේ නැහැ. අද ලෝකේ ආරක්ෂිත රටවල් බවට පත්ලා තිබෙන්නේ ජාතිවාද නැති රටවල්. ඒ නිසා අද මෙතන මුස්ලිම් මිනිහා මරාගෙන කන්න, දෙමළ මිනිහා මරාගෙන කන්න හිටපු කට්ටියම, කතෝලික මිනිස්සුන්ගේ කතෝලික ආගම ඇදහිමේ අයිතිය ප්‍රතික්ෂේප කරපු කට්ටියම, අද මේ කතෝලික ජනතාව 300ක් මැරිම පාවිච්චි කළා උත්සාහ කරන ගරු කතානායකතුමනි, තමන්ගේ චන්දමලු පුරව ගන්න, තමන්ගේ ව්‍යාපාර සාර්ථක කරගන්න, තමන්ගේ මීඩියාවල රේටින්ග්ස් අඩු කරගන්න. ඒ නිසා අපි ඉල්ලා හිටින්නේ මේකයි. අවසාන වශයෙන් රටට අවශ්‍යයි අන්තයකට මහජනතාවගේ ආරක්ෂාව. දෙක, රටට අවශ්‍යයි රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් පාලනයක් අවශ්‍යයි. ඊළඟ රටට අවශ්‍යයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන පාලනයක් අවශ්‍යයි. මේ කලින් ආරක්ෂාව කියන එක ලොකුවට තිබුණේ නැහැ. දැන් ආරක්ෂාව කියන ප්‍රශ්නේ ඇතුළුලා තියෙනවා. දැන් මේක දෙන්න පුළුවන් කාටද? ගරු කතානායකතුමනි, බොහෝ අය හිතනවා රාජපක්ෂ මහත්තයා බලයටපත් වුණොත් එතුමා රටට ආරක්ෂාව දෙයි කියලා. එතුමා එහෙම දෙන්න පුළුවන් කියලා හිතුවා වුණත් එතුමා ජාතිවාදය හදන්න නැතුව එතුමට ආරක්ෂාව දෙන්න බෑ. ඉතින් එතුමට පුළුවන් මහජන ආරක්ෂාව හදන්න කියලා හිතුවට මොකද වෙන්නේ? එතුමට ඒක හදන්න වෙන්නේ ජාතිවාදය, අන්තවාදය, හොරකම විසින් ඇති කරන වටපිටාවක නැවත විදේශ රටවලට කැඳවා ගැනීම. ඉතින් රාජපක්ෂට බලය නැවත යනවා කියලා මොකද්ද? රට හයිටියක් වෙනවා. රට පකිස්තානයක් වගේ වෙන්නේ. දැන් වර්තමාන ආණ්ඩු ඔබතුමාලට ආරක්ෂාව හදන්නත් බෑ. රටේ යහපාලනයක්, ආර්ථිකයක් හදන්නත් බෑ. ඔබතුමාලට ජාතික සමගිය හදන්නත් බෑ. ඉතින් ඔබතුමාලා බලේ ඉන්නවා කියලා කියන්නේ මොකක්ද? ඔබතුමාලා බලේ ඉන්නවා කියන්නේ රට හයිටියක් වෙනවා කියන එක. මොකක්ද? ආරක්ෂාවක් නැහැ, පාලනයකුත් නැහැ, ආණ්ඩුවකුත් නැහැ. සම්පූර්ණ විදේශ ඒජන්තයන්ගේ තෝතැන්නක් වෙනවා එතකොට. රටට ඒ නිසා ඕන වෙන්නේ මොකද්ද කවුරු කතානායකතුමෝ? දැන් රටට ඕන වෙන්නේ ජාතිවාදයෙන් තොරව මහජන ආරක්ෂාව හදන්න පුළුවන් ආණ්ඩුවක්, හොරකමින් තොරව, දූෂණයෙන් තොරව රටේ ආර්ථිකය හදන්න පුළුවන් ආණ්ඩුවක්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ගමන්, මානවිකම් ආරක්ෂා කරන ගමන්, ජාතික සමගිය ආරක්ෂා කරන ගමන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න පුළුවන් ඍජු පාලනයක් හදන්න පුළුවන් පාලනයක්. නැතුව ජාතිවාදීන්ටයි, හොරුන්ටයි, ඇමරිකන් ගත්තන්ටයි, චීන ගත්තන්ටයි මෙරට ආරක්ෂාව හදන්නත් බෑ, සමගිය හදන්නත් බෑ, ආර්ථික දුණු කරන්නත් බෑ. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලා හිටනවා මේ කිසිදු ආක ඔබතුමාලගේ මේ ආකාරයෙන් අස්සම් කරන්න බලාපොරොත්තු වෙන ගිවිසුම් අස්සම් කරන්න එපා කියන ඉල්ලීම කරනවා. අස්සම් කරපු ගිවිසුම් අවලංගු කරන්න කියන විශේෂම ආරක්ෂක ගිවිසුම්. ඒ වගේම ඔබතුමාලා වර්තමානයේ මේ සිද්ධියෙන් පස්සේ ලංකාවට රවිලා ඉන්න රටවල මොනවද ආරක්ෂක කටයුතු වෙනුවෙන් කොපමණ පිරිසක් ඇවිල්ලා තියෙනවද? කාගේ ආරාධනාවට ඇවිල්ලා තියෙන්නේ? ඔවුන් මොන මොන ක්ෂේත්‍රවල කටයුතු කරන්නේ? කොපමණ කාලයක් ඔවුන්ට ඉන්නද ඉඩ දීලා තියෙනවද ඔබතුමාලා කියන කරුණු පැහැදිලි කරමින් මගේ අදහසක් ඉම අවසන් කරනවා. ඔබතුමාට මට වැඩිපුර ලබා දී පිළිබඳ ඉතාමත් ස්තුතිවන්තයි.
බොහොම ස්තුතියි. ගරු නිහාල් ගලප්පති මන්ත්‍රීතුමා, ඔබට යෝජනාව සිදු කරන්න විතරයි තියෙන්නේ.
ගරු නියෝජතනායතුමනි, ජාතික සහ ජාතන්ත්‍ර වශයෙන් ඉතාමත්ම වැදගත් වූ විශිෂ්ට මේ යෝජනාව මම ස්ථිර කරනවා. තත්පර පහක් දෙන්න. දේශප්‍රේමී සලුපිලි සියලඟ
තත්පර පහනම් ඉවරයි.
සියලඟ සීගත පුරාම පුරවගත්ත මේ මහත්තුරු දෙගොල්ලම වසර 71ක් පුරාම මේ රටේ ස්වාධීනත්වය, සෛරිත්වයත් මුළුමනින්ම පාවා දෙමින්, රටේ ජනතාවත් අනාගත පරම්පරාවත් මුළුමනින්ම පාවා දෙමින් මේ කරපු මහා දවැන්ත අපරාධයට මා විශ්වාස කරනවා කවදා හරි මේ රටේ අනාගත පරම්පරාව මේ දිගොල්ලන්ටම ඉතාමත්ම වගකීමෙන් යුතුව උත්තර දෙනවයි කියලා.